නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විಹಿತං පුබ්බේ නිවාසං අනුස්සරමානා අනුස්සරಂತಿ සබ්බේතේ පංචඋපාදානස්කන්ධේ අනුස්සරಂತಿ ඒතේ සංවා අඤ්ඤතරಂತಿ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි පසුගිය වකවානුව තුළදී සෑහෙන දුරට ස්කන්ධයන් ගැන බුදුරජාණන් වහන්සේ කියලා දෙන මේ පංචස්කන්ධයන් ගැන යම් පමණක වැටහීමක් ඇති කරගත්තා. ඉතින් තවදුරටත් අපේ මේ අවබෝධය දියුණු කරන, ඒ වගේම මේ පංචස්කන්ධයන් පිළිබඳ සෑහෙන ගැඹුරකට විස්තර වෙන, ඒවා කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ගැන විස්තර වෙන තවත් සූත්‍රයක් තමයි අද අපි මාතෘකා වශයෙන් ඉස්සරහට ගත්තේ. මේ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ නමක් දීලා තියෙනවා. ඒකට කජ්ජනීය සූත්‍රය කියලා. කජ්ජනීය කියලා කියන්නේ ඇත්තරම කජ්ජ කියන්නේ ඇත්තරම කඩලා කනවා කියන අදහසක් තියෙන්නේ. ඉතින් එතකොට ටිකක් බැරෑරුම් වචනයක් මෙතනදී පාවිච්චි කරලා තියෙනවා. අපි බලමු දිගට විමසලා ඇයි මේ බුදුරජාණන් වහන්සේ මේ බඳු වචනයක් මේ සූත්‍රය සඳහා යොදාගෙන තියෙන්නේ. එහෙමත් නැත්නම් පසුකාලීනව ඒ සංගීතකාරක ස්වාමින් වහන්සේලා ඇයි මේ බඳු වචනයක් මේ සූත්‍රයට යොදලා තියෙන්නේ කියලා. දැන් මේ සූත්‍රය ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ එක්තරා අන්දමක ප්‍රකාශයක් කරනවා. ඒ තමයි යේහි කේචි භික්කවේ සමනාවා බ්‍රාහ්මනාවා අනේක විಹಿತං පුබ්බේ නිවාසං අනුස්සරමානා අනුස්සරಂತಿ. මහණෙනි, මේ යම්තාක් ශ්‍රමණ කෙනෙක්, ශ්‍රමණේක්, බ්‍රාහ්මණේක් මේ කලින් ජීවත් වෙච්ච, කලින් ගත කරපු ඒ පෙර භවයන් ගැන සිහි කරනවා නම්, ඒවා ගැන මෙනෙහි කරනවා නම්, ඒවා නුවණින් බලනවා නම්, සබ්බේතේ පංච උපාදානස්කන්ධේ අනුස්සරಂತಿ. ඒ සියලු දෙනාම මේ පංච උපාදානස්කන්ධයන් තමයි මේ විදිහට මේ මෙනෙහි කරන්නේ. ඒතේ සංවා අඤ්ඤතරං, ඒවා අතුරෙන් එකක් හෝ කීපයක් තමයි මේවා මේ ලොකුවට මේගොල්ලෝ මෙනෙහි කරන්නේ. දැන් ඒකාතකින් බැලුවාම මේ බුදුදහමේ කතා වෙන ත්‍රිවිජ අභිඤ්ඤා වලින් එකක් තමයි ඔය පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ. ඉතින් එතෙන්දී ඇතම් කෙනෙක් ඒ ධ්‍යාන භාවනා වඩලා ඊට පස්සේ ඒවා බහුලීකృత කළා, ඒවා කෙරෙහි එක්තරා අන්දමක වශීකృత භාවයක් ඇති කරගෙන ඊළඟට ඒ තුලින් අභිඥාව උපදවාගෙන තමයි මේ පුබ්බේ නිවාසානුස්සතියක් දක්වා පැමිණෙන්නේ. ඒක පහසු වැඩක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් ඒ අය උපදවාගත්තේ ශක්ති ප්‍රමාණයට අනුව ඇතැම් විට එක භවයක්, ඇතැම් විට පෙර භව දෙකක්, ඇතැම් විට පෙර භව 10ක්, ඇතැම් විට පෙර භව 100ක්, ඇතැම් විට පෙර භව 1000ක්, ඔය ආදී වශයෙන් දිගට දිගට යහට යහට යන්න ඉතින් ඇතැම් කෙනෙකුට අවකාශය ලැබිලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ විවිධ ස්වාමීන් වහන්සේලා මේ විදිහට ඉතින් ඒ තමන් කාලයේ ගත කරපු කලින් හිටිය ආත්ම භාවයන් මෙනෙහි කරපු බව පොත්පත්වල සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේටත් කිසිම සීමාවක් නැතුව ඒ උන්වහන්සේගේ අවධානය යොමු කළේ කොපමණකටද, එපමණකට වැටහෙන තරමක් කිසිම සීමාවක් නැතුව ඒ තමන් වහන්සේ ගිය ආත්ම භාවවලදී ගත කරපු ජීවිත ගැන අනුස්මරණය කරන්න, මෙනෙහි කරන්න, ඒ පුබ්බේ නිවාසානුස්සතියක් ඇති කරගන්න පුළුවන්කම තිබිලා තියෙනවා. නමුත් දැන් මෙතන මේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී කරන ප්‍රකාශය තමයි කොයි තරම් මේ විදිහට මේ භව බැලුවත්, අතීත භව පිළිබඳ මෙනෙහි කිරීමක් කළත්, ඒවැ ගත කරපු නම්ගම්, ඒවැ යෙදිච්ච නම්ගම් ගැන මෙනෙහි කිරීමක් කළත්, ඒවැදී කාපු බීපු හැටි, ඇඳපු කියපු හැටි ඒවා මෙනෙහි කළත්, ඒ වගේමයි තමන් සැප විඳපු හැටි, දුක් විඳපු හැටි, ඒවා කොයිතරම් මෙනෙහි කරත් මේ තනිකරව මෙනෙහි කරන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. එක්ක මේ හත්, එක්ක මේ පහම, එක්ක මේ පහෙන් කීපයක්, එකක් හෝ කීපයක්. ඒතර ඒකාතකින් මේ බුදුරජාණන් වහන්සේ කරන ප්‍රකාශය තුළින් අර යම්සේ කෙනෙක් ලබා ගන්නා මේ පුබ්බේ නිවාසානුස්සතියට එක්තරා අන්දමක පහරක් තමයි එල්ල වෙන්නේ. මොකද ඒවට ලොකු වැදගත්කමක් නොදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ කොයි තරම් මෙනෙහි කරත් මේ මෙනෙහි කරන්නේ නම් මේ පංච උපාදානස්කන්ධයන් ගැනමයි. දැන් මේ විදිහට ප්‍රකාශයක් කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ කියන්නේ දැන් මේ එක එකක් ගානේ අපි සිමු යම්සේ ගිය භවයකදී යම්සේ අපි තුමු පිරිමි මනුස්සෙක් වශයෙන් උපත ලැබුවා. ඒතකොට එයාට මෙන්න මේ වගේ රූපයක් තිබුණේ. මේ බඳු ශරීරයක් උරුම වෙලා තිබුණේ. ඉතින් මේ බඳු හැඩහුරුකම් තිබුණා. කොණ්ඩේ මේ විදිහට පීරුවා. ඊට පස්සේ මේ විදිහට ඇඳුම් පැළඳුම් ඇඳා පැළඳුවා. ඉතින් මේ විදිහට යාට තමන්ගේ අතීතයේ ගත කරපු ආකාරය අපි හිතමු මෙනෙහි වීමක් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මෙනෙහි වෙන්නේ මේ රූප උපදාන ස්කන්ධය. ඊළඟට ඒ කාලෙදී ගත කරපු යම්කිසි සැප වේදනාවක් දුක් වේදනාවක් එහෙම නැත්නම් හරහා ගිය විවිධාකාර ජීවිතේ හැලහැප්පී ඒවා හරහා ඇති වෙච්ච සැප දුක් උපේක්ෂා වේදනාවක්. ඉතින් ඒවා මෙනෙහි කරනවා නම් මේ එතකොට මෙනෙහි වෙලා තියෙන්නේ වේදනා උපාදාන ස්කන්ධය. ඊට පස්සේ අපි හිතමු එයා භාවිතා කරපු නිවිත නම් ගම්. එයාට මේ නම් ගම් යෙදිලා තිබුණා. එයා ගත කරේ මෙන්න මේ දිවයිනේ මේ රටේ. එහෙමත් නැත්නම් මේ ගමේ ඇසුරු කරේ මේ කියන යාළුවෝ. මේ බඳු අධ්‍යාපනයක් ලැබුවා. ඉතින් මේ විදිහට යම් හෝ ඒ සංඥා හා සම්බන්ධ එහෙමත් නැත්නම් භාෂා හා සම්බන්ධ මේ බඳු භාෂාවක් පරිහරණය කරා. මේ බඳු භාෂාවක් කතා කළා කියලා. ඉතින් ඒ විදිහට තමන් අතීතයේ ගත කරපු ඒ ජීවිතයේදී යොදපු යම් හෝ නමක් ගමක් භාෂාවක් ව්‍යවහාරයක් තියෙනවා නම් ඒ සියල්ලම මේ සංඥා උපාදානස්කන්ධයට තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ යා සතු විවිධාකාර හැකියාවන් තිබුණා. අපි තුමු යා යම් යම් හැකියාවල නිරත වුණා. විවිධ හැකියාවන් උද්දීපනය කරගත්තා. විවිධ නිර්මාණශීලීත්වයක් තිබුණා. ඒ අනුව යම් යම් කර්ම සිද්ධ කළා. හොඳ දේවලුත් කළා, නරක දේවලුත් කළා. මේ විදිහට පින්කම් කළා, මේ විදිහට පව්කම් කළා. ඉතින් මේ විදිහට අර කරපු දේවල් ඒ වගේම හිතේ පහළ වෙච්ච අපි තුමු ඇතැම් වෙලාවකටද ද්වේෂයකට ලක් වුණා, ඇතැම් වෙලාවකට රාගයකට ලක් වුණා. ඉතින් මෙයා මේ විදිහට මෙනෙහි කරනවා නම් තමන්ගේ අතීත ජීවිතේ ගත කරපු ආකාරය. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෙනෙහි වෙන්නේ සංඛාර උපාදාන කන්දේ. ඒ වගේමයි යාගේ හිත ඇතැම් විට විවිධාකාර දේවල් මැද්දේ එකක් තෝරගෙන ඒකට හිත බැහැගෙන මේ බඳු ගත කිරීමක් කළා. එතකොට ඇහෙන් රූප බැලුවා, කනෙන් සද්ද ඇහුවා, නාසයෙන් ගඳ සුවඳ බැලුවා, දිවෙන් රස බැලුවා, කයෙන් ස්පර්ශයන් ලැබුවා, මනසිනුත් විවිධ දේවල් කල්පනා කරා. එතකොටත් බුදුරයන් වහන්සේ කියන මේ අරමුණු වෙන්නේ විඥාන උපාදාන ස්කන්ධය. එතකොට අපිට තේරෙනවා මේ කතරම් දුරකට යම්ස කෙනෙක් අතීත භවයක් මෙනෙහි කළත් ඒ අයට මුණ ගැහිලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. ඉතින් ඒ ඔස්සේම අපිට කියන්න පුළුවන් මේ භවය ගැනමත් යම්ස කෙනෙක් අතීත මතකයක් ස්මරණය කරනවා. අතීතයේ වෙච්ච දෙයක් තමන්ගේ පුංචි කාලේ බාල කාලේ ගැන නැත්තම් ගත කරපු තරුණ කාලේ ගැන යා යම්ස මෙනෙහි කිරීමක් කරනවා නම් ඒ කෙනෙක් පුජ්‍යලයක් ගැන නෙමෙයි අත වශයෙන්ම මෙනෙහි වෙලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයන් ගැනමයි. ඒ වගේම යම්සි අපි හිතමු මේ හැකියාවක් තියෙනවා නම් කෙනෙකුට අනාගතය බලන්න. අනාගතය බලලා මෙන්න මේ විදිහට තමයි මම කාලය ගත කරන්නේ. අනාගතේ මේ භවයට තමයි මම යන්නේ කියලා අපි හිතමු යම් කුසලතාවයක් තියෙනවා නම් එතෙන්දිත් එයාට එතකොට මෙනෙහි වෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධයමයි. දැන් මෙහෙම බුදුරජාණන් වහන්සේ විස්තර කළා එක්තරා අන්දමකින් අපිට පංච උපාදාන ස්කන්ධයන් ගැන යම්කිසි උනන්දුවක් ඇති කරලා ඊට පස්සේ දැන් ඔන්න කියලා දෙනවා මොනවාද මේ පංච උපාදානස්කන්ධයන් කියන්නේ කියලා. ඒ අර්ථ දැක්වීම වලින්ම පටන් ගන්නවා. කිංච භික්ඛවේ රූපං වදේත. රූපපතිති කෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මහන්නේ කුමක්ද මේ රූපය කියලා කියන්නේ? මොන අර්ථයකින්ද මේකට රූපය කියලා කියන්නේ? රූපපතිති කෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. මහන්නේ මේ කැඩෙනවා, බිඳෙනවා, රූපණයට ලක් වෙනවා, වෙහෙසට ලක් වෙනවා, පීඩාවට ලක් වෙනවා කියලා අර්ථයෙන් තමයි රූප කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් හිතන් ඉන්නේ මේ භෞතික ලෝකය. ඉතින් විද්‍යාවෙන් එහෙම විමර්ශනය කරද්දී ඒවට විවිධ මූලද්‍රව්‍ය හඳුනාගෙන ඒවට විවිධ බර ඒවැ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන, ප්‍රෝටෝන ගාන දක්වමින් ඉතින් සූක්ෂම විශ්ලේෂණයක් කරනවා. පරමාණු, න්‍යූට්‍රෝන, ප්‍රෝටෝන දක්වා ඉතින් ඒවා විහිදිලා යනවා. ඉතින් මේ කාලේ වෙනකොට සෑහෙන මූලද්‍රව්‍ය ප්‍රමාණයක් හොයාගෙනත් තියෙනවා. ඉතින් එතකොට දැන් අපි සමහරට කෙනෙක් බලාපොරොත්තු වෙන්න පුළුවන් දැන් මේ බුදුරජාණන් වහන්සේ දැන් මේ කතා කරන්නේ රූප ගැන, ඒ කියන්නේ මේ භෞතික ලෝකය ගැන. එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේත් ඒ වගේ බොහොම විදුහුරු, විද්‍යානුකූල, හිතාගන්න බැරි තරම් සූක්ෂම මේ කොටස් ටිකක් වර්ග කළා දේවි කියලා සමහරට අපිට හිතෙන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතන දෙන අර්ථ දැක්වීම ඊට වඩා හාත්පසින්ම වෙනස්. බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූප කියලා කියන්නේ රූපපතීති කියන අර්ථයෙන් ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ මේවා වෙහෙසකට ලක් වෙනවා. මේවා පීඩාවට ලක් වෙනවා. කැඩීම් බිඳීම් වලට පාත්‍ර වෙනවා. එන්න මේ නිසයි මේවට රූප කියලා කියන්නේ. ඊට පස්සේ විස්තර කරනවා මොනවැයින්ද මේවා මේ කැඩෙන්නේ බිඳෙන්නේ. එතකොට විස්තර කරනවා සීතේන පිරුප්පති, උන්හේන පිරුප්පති, jigacchāya pirupati, pipāsāya pirupati, dansa makasa vātātapa sirinsapa sampasseena pirupati, ruppatīti ko bhikkave tasmā rūpanti vacchati. දැන් මේ අපි කාටත් තේරෙන දේවල් මේ කියලා දෙන්නේ. බුදුරජාන් වහන්සේ කියනවා මේ අවට පරිසරය හුඟාක් හීතල නම් ඒක නිසා පීඩාවට ලක් වෙනවා. අවට පරිසරය හුඟාක් උණුසුම් නම් ඒ නිසා පීඩාවට ලක් වෙනවා. දැන් මේ කාලේ ඇතැම් රටවල් වල ඔය උෂ්ණ ස්වභාවයක් දැඩි උෂ්ණ ස්වභාවයක් තියෙනවා. ඉතින් සෑහෙන පිරිසක් පීඩාවට ලක් වෙලා තියෙනවා. ඊළඟට පිපාසායපි රුප්පති, jigacchāyapi ruppati. ඒ කියන්නේ බඩගින්න නිසා, පිපාසාව නිසා මේ කය, මේ ශරීරය, මේ රූප වෙහෙසට ලක් වෙනවා. ඊළඟට මේ අපේ කයට ඇතැම් විට මදුරුවෝ දෂ්ට කරනවා, ඊළඟට වෙනත් මකුණෝ දෂ්ට කරනවා, නැත්තම් සත්තු දෂ්ට කරනවා, නයි පොළොංගු ආදී ඒ අනෙකුත් සර්ප ජාතීන් දෂ්ට කරනවා, නැත්නම් මැස්සෝ වහනවා. ඉතින් මේ වගේ ඒ දේවල් වලිනුත් මේ කය වෙහෙසට ලක් වෙනවා. දැන් මෙන්න මේ බඳු මේ විවිධාකාර බාහිර තියෙන පරිසරයේ තියෙන සාධක වෙන්න පුළුවන්, අනෙකුත් සතුන් වෙන්න පුළුවන්. ඒ විවිධ දේවල් වලින් හිරිහැරයට ලක් වෙන නිසා, වෙහෙසට ලක් වෙන නිසා, පීඩාවට ලක් වෙන නිසා, ඒ පීඩාවන් නිසා මේ කයේ කැඩීම් බිඳීම් පෙලීම් සිද්ධ වෙන නිසා මෙන්න මේකට කියනවා රූප කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දෙන මේ අර්ථ දැක්වීම අපිට මේ අපි ලබලා තියෙන රූප සම්බන්ධයෙන්, අපි ලබලා තියෙන මේ කය සම්බන්ධයෙන් ලොකු ඇල්මක් උද්දාමයක් ඇති කරනවා වෙනුවට මේ කය පිළිබඳව එක්තරා අන්දමක නිර්හංකාරකමක්, පොළොවට බැහැලා ජීවත් වීමක්. අනේ මේ කයක් කියන්නේ මෙන්න මේ බඳු ස්වභාවයක් නේද? මේකට මේ මගේ කය ලස්සනයි, අනිත් එක්කෙනාගේ කය කැතයි කියලා මෙහෙම මම මාන්නයක් ඇති කරගෙන වැඩක් නැහැ නේද කියලා එක්තරා අන්දමක අර නිබ්බිදාවක් මිශ්‍ර වෙච්ච මුහුණුවරකින් බලන්න අපිව පොළඹවනවා. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේ රූප පිළිබඳව අත දක්වන්නේ. ඊට පස්සේ කියලා දෙනවා කිංච භික්ඛවේ වේදනං වදේත. කිමෙක්ද මහණෙනි මේ වේදනාව කියලා කියන්නේ? වේදේ තීති කෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. මහණෙනි මේ විඳිනවා කියන අර්ථයෙන්, විඳ ගන්නවා කියන අර්ථයෙන් වේදනාව කියලා කියනවා. ඒතර මොනවද මේ වේදනාව? කිංච වේදියති සුඛම්පි වේදියති, දුක්ඛම්පි වේදියති, අදුක්ඛම සුඛම්පි වේදියති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇතැම් විට සැප වේදනාවල් විඳිනවා, ඇතැම් විට දුක් වේදනාවන් විඳිනවා, ඇතැම් විට නොදුක් නොසුව වේදනාවන් විඳිනවා. ඉතින් අපි ජීවත් වෙනකොට මේ තුනෙන් එකකට අපි පාත්‍ර වෙනවා. ඉතින් එතකොට අපි නිරන්තරයෙන්ම මේ බඳු සැප දුක් උපේක්ෂාවන් විඳිමින් තමයි කාලය ගත කරන්නේ. මෙන්න මේ විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. ඊට පස්සේ කිංච භික්කවේ සංඥං වදේත. කිමෙක්ද මහණෙනි මේ සංඥා කියලා කියන්නේ? සංජානාතීති කෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. මහණෙනි මේ හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥා කියලා කියන්නේ. ඒතර මොනවද හඳුනා ගන්නේ? එතනත් කියලා දෙනවා දැන් අපි හිතමු අපි ඉස්කෝලේ ගිහිල්ලා පුංචි කාලේ එමත්නම් ඊටත් කලින් අපි ගෙදර ඉන්නකොට අපේ අම්මයි තාත්තයි ඉතින් කියලා දෙනවා ටික ටික අපිට වචන හුරු කරනවා. අම්මා කියලා කියන්න, තාත්තා කියලා කියන්න ඉතින් අපිට හුරු කරනවා. ඊට පස්සේ විවිධ දේවල් හඳුන්වා දෙමින් මේක ඇවිල්ලා රතු පාට, මේක ඇවිල්ලා නිල් පාට, මේක ඇවිල්ලා කොළ පාට කියලා අපිට වර්ණ හඳුන්ලා දෙනවා. ඊට පස්සේ ඉතින් අපි ඒවා මතක තියාගන්නවා. ඉස්කෝලේ ගියාට පස්සේ ගුරුතුමියත් ඉතින් ඒවා ඉතින් කියලා දෙනවා. ඊට පස්සේ අපිට මේ ගණන් කරන්න උගන්වනවා. ඊළඟට වෙන් කරලා හඳුනා ගන්න උගන්වනවා. ඉතින් මේ විදිහට අපි දැන් පොඩ පොඩ අපේ ඔළුවේ සංඥා ටිකක් පුරව ගන්නවා. දැන් අපි එද්දි මේවා මොකක්වත් දැනගෙන හිටියේ නැහැ. එද්දි අපිට නමක් තිබුණේ නැහැ. එද්දි අපිට රටක නමක් තිබුණේ නැහැ. එද්දි අපි අපේ අම්මගේ තාත්තගේ අයියාගේ අක්කගේ නම් දැනගෙන තිබුණේ නැහැ. හැබැයි අපි ටික ටික මේ නම් ගම් භාවිතා කරන්න, ඒවා අනුව ඒ අයව හඳුනා ගන්න, ඊළඟට අකුරු ලියන්න, ඊට පස්සේ ඒ තුලින් වචන හදන්න, වචන යම්කිසි රටාවකට නැත්නම් ව්‍යාකරණානුකූලව පෙළගස්සලා වාක්‍ය තනන්න, ඊට පස්සේ ඒවා භාවිතා කරලා රචනයක් ලියන්න, ඊට පස්සේ අපි තුමු නවකතාවක් ලියන්න, පොතක් ලියන්න, පත්තරයක් කියවන්න, තවත් කෙනෙක් එක්ක සංනිවේදනය කරන්න ඔන්න අපි දැන් ඉගෙන ගන්න. ඉතින් මේ ඔක්කොගෙම තියෙන්නේ මෙන්න මේ සංඥා හඳුනා ගැනීම තියෙන්නේ. ඉතින් ඒකට අපි විවිධ ලක්ෂණ භාවිතා කරනවා. අපි හිතමු දැන් අපි රූප හඳුනගනිමු. අපිට පෙන්වුවොත් ඍජු කෝණාශ්‍රයක් පෙන්වුවොත් ඊළඟට ත්‍රිකෝණයක් පෙන්වුවොත් අපි දන්නවා මේ දෙක වෙනස්. ඍජු කෝණාශ්‍රයේ හැඩේ නෙමෙයි ත්‍රිකෝණයක තියෙන්නේ. වෘත්තයක තියෙන ඊට වඩා වෙනස් හැඩයක්. දැන් අපි මේ හැඩ ගැන යම්කිසි අදහසක් අපේ ඔළුවේ තියෙනවා. ඊළඟට පාට ගැන යම්කිසි අදහසක් අපේ ඔළුවේ තියෙනවා. ඊළඟට යම්සි කෙනෙක්ව දැක්කහම එයා මොන වගේද? එයා උසද, පහතද, කළුද, තලෙලුද, සුදුද? එයා කොණ්ඩේ පීරන්නේ කොහොමද? ඉතින් මේ විදිහට අපේ ඔළුවේ ටික ටික මේ සංඥා තැම්පත් වෙලා තියෙනවා. පස්සේ වෙලාවකදී අපි ආව දැක්කහම එයා අපේ ගාව දැනට තැම්පත් වෙලා තියෙන සංඥා මල්ලෙන් අපි මේ පරණ සංඥා ටිකත් එක්ක එක්තරා අන්දමක ගැළපීමක් කළා. ඊළඟට ඔන්න අපි හඳුන ගන්නවා ආ මේන්න මේ අහවලා. තර් මේ විදිහට අපි සංඥා පරිහරණය කරනවා. දැන් බැලුවහම පින්වත් අපි මේ සංඥා ලෝකයේ තුලමයි ගිලීගෙන ඉන්නේ. පුංචි කාලේ ඉඳන්ම අපි මේ විදිහට තොරතුරු දාගන්නවා. තොරතුරු තාක්ෂණයක් අද ලෝකේ තියෙනවා. ඉතින් පුළුවන් තරම් මේ විදිහට තොරතුරු අපි ඔළුවේ තැම්පත් කරගන්නවා. ඒවා අනුසාරයෙන් අපි ලෝකය අත්දකිනවා. ඒතකොට මෙන්න මේ හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥා කියලා කියන්නේ. බුදුරජාන් වහන්සේ දෙන සරල උපමාව මෙතෙන්දී එයා රතු පාට කියලා හඳුන ගන්නවා, කොළ පාට කියලා හඳුන ගන්නවා, සුදු පාට කියලා හඳුන ගන්නවා. ඉතින් මේ විදිහට මේ වර්ණ හඳුනා ගන්නවා. එහෙම නැත්නම් අකුරු හඳුන ගන්නවා, වචන හඳුන ගන්නවා. ඒ කෙනාගේ හැඩහුරුකම් හඳුන ගන්නවා. මේ ඔක්කොම මේ හඳුනා ගැනීම ගැනෙන්නේ එතකොට මේ සංඥා කියන ස්කන්ධය හරහා. ඊට පස්සේ දැන් එනවා අපි ටිකක් ඊට වඩා අමාරු තැනකට. ඒ තමයි සංඛාර ස්කන්ධය. කිංච භික්ඛවේ සංඛාරේ වදේද කිමෙක්ද මහණෙනි මේ සංස්කාර කියලා කියන්නේ සංඛතං අபிසංකරොන්ති इति භික්ඛවේ తස්මා සංඛාරාති උච්චති මහණෙනි මේ සංකත කොට අபிසංස්කරණය කරනවා සකස් කළා තවත් වැඩි දුරටත් සකස් කරනවා කියන අර්ථයෙන් සංඛාර කියලා කියනවා දැන් පින්වත් මේ සංඛාර කියන වචනය අතීතයේදීලා තියෙනවා අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානන්ද සාමිනහසෙම මතක් කරනවා දැන් ඔය නළු නිලියන් හැඩ ගන්නකොට වෙස් ගන්නකොට ඒ නාට්‍ය ස්වරූපයෙන් යම් කිසි භූමිකාවක් නිරූපණය කරන්න ඒගොල්ලන්ව සකස් කරනකොට ඔන්නේ සකස් කිරීම ටිකට සංස්කාර කියලා කියනවා. කියන්නේ ඒගොල්ලෝ මේ ඇත්ත රජ කෙනෙක් නෙමෙයි, ඇත්ත බිසවුන්නාන්සෙන කෙනෙක් නෙමෙයි, ඇත්ත දාමරිකෙක් නෙමෙයි. හැබැයි ඒගොල්ලන්ව ඒ විදිහට නිරූපණය කරනවා. අංග සංස්කරණයක් කරනවා. වේදනා සංස්කරණයක් මේ වේදිකා සංස්කරණයක් කරනවා. වේදිකා සැරසිලි කරනවා. ඒ අයව ඒ මේ තාලෙට අන්දනවා. ඉතින් මේ විදිහට අන්න ඒ සංස්කරණය කිරීම සංස්කාර කියලා කියනවා. ඉතින් එතකොටම එන්නේ බඳු දෙයක් තමයි අපේ හිත ඇතුලෙත් සිද්ධ වෙන්නේ. අපි යම්කිසි රූපයක් දැක්කහම අපි තුමු අපි දැක්ක ඔන්න රතු පාට යම්කිසි වෘතාකාර ඡාපයක්. වෘතාකාර වෘතයක් අපි දැක්කා. ඉතින් අපි මේ රතු පාට වෘතය දැක්ක ගමන් ඔන්න අපිට මතක් වෙන ඔන්න මේ ජපානි කොඩිය මතක් වෙනවා. අපි අර දැකපු තැනින් අතර වුණේ අපි ඒක මත අපි අහලා තියෙන දේවල්, ඉගෙනගෙන තියෙන දේවල් අපිට මතක් වෙලා එනවා. සමහරට ඔන්න ඉතින් අපි ජපානයට කැමති නම් ඔන්න දැන් ජපානේ යන්න හිතනවා, ජපානේ ඉන්න කාට හරි කතා කරන්න හිතෙනවා. ඒයත් එක්ක යම්සි හුවමාරුවක් කරන්න හිතෙනවා, කීයක් හරි ඒගොල්ලන්ගෙන් ඉල්ල ගන්න හිතෙනවා, ඒගොල්ලෝ ගැන යම්සි වීඩියෝ එකක් බලන්න හිතෙනවා. ඔන්න දැන් අපි දිගට කල්පනා කර කර යනවා. මේ දැකපු දේ මත අපි ගොඩ නගනවා. දැකපු දේ මත අපි කෑලි මූට්ටු කරනවා. දැකපු තැනින් නතර වීමක් නැහැ. අපි දැකපු දේ මත විවිධ දේවල් සංස්කරණය කරමින් ඒ මත ගොඩ නගමින් දිගට යනවා. එමත් නැත්නම් අපිට ඇහිච්ච දේ. අපි හිතමු අපිට මොකක් හරි සද්දයක් ඇහුණා. ඒක පස්සේ ඉඳන් අපි හඳුන ගන්නවා මේකයිලා ගීතයක්. ඊට පස්සේ ඔන්න අපි හඳුන ගන්නවා මේ ගීතේ ගායනා කරන්න යන අහවල් ගායකයා. ඉතින් අපිට එයාගේ කලින් කියපු සින්දුත් මතක් වෙනවා. දැන් මේ කියන සින්දුවේ වචන ටිකක් මතක් වෙනවා. සමහර අපි දන්නෙම නැහැ මේ ගීතේ ඇත් එක්ක ඔන්න දැන් අපි මුමුණනවා. අපිත් කියනවා. අපිත් දැන් ඒක රස විඳිනවා. හැබැයි මේ මුලින් ඇහුනේ නිකම්ම සද්දයක් විතරයි. හැබැයි දැන් අපි මේ සද්දයට ලොකු වටිනකමක් දීලා ඒක ගීතයක් කියලා ඒ ගීතයට ලොකු ආසාවක් ඇති කරගෙන ඒක රස විඳිමින් ලොකු සංස්කරණයක් කරපු ස්වභාවය මත දැන් ඔන්න ජීවත් වෙනවා. අපි තුමු අපිට ගඳක් සුවඳක් දැනෙනවා. ඉතින් ඒකත් මේ අහක යනකොට මේ කොහේ හරි තිබිච්ච සුවඳක් ඔන්න අපිට හැමුවේ. ඒ ඔස්සේ දැන් ඔන්න කල්පනා කරනවා මේක නම් අහවල් ආහාර ජාතික සුවඳක් වෙන්න පුළුවන්. මේ බඳු දෙයක් මමත් කාලෙකින් අනුභව කළේ නැහැ. ඉතින් මෙහෙම දෙයක් මගේ බිරිඳට කියලා හදා ගන්න ඕනේ. නැත්තම් දුවට කියන්න ඕනේ මෙන්න මෙහෙම එකක් අරන් එන්න කියලා. ඉතින් මේ විදිහට ඔන්න අපි කල්පනා කරනවා. මේ ආපු සරල සුවඳක් අපි ඊළඟට සංස්කරණය කරලා කෑලි මූට්ටු කරලා හැඩ වැඩ ගන්නවලා අපේ රුචි අරුචිකම් එකතු කරලා අපි ගන්නවා. ඊට පස්සේ අපි හිතමු රසක් අපි ඔන්න භුක්ති විඳිනවා. එතකොටත් ඒ වගේමයි අපි ආහාරයක් ගන්නකොට ඒක හොඳට ප්‍රණීතව සකස් කරලා තියෙනවා නම් ඒ හරහා ඔන්න සමහර විට අපි ඒක හදපු කෙනාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ බඳුම ආහාර ගැන ලොකු හිතේ ඇල්මක් ඇති කර ගන්නවා. හෙටත් මේ බඳුම ආහාරයක් තිබුණා නම් හොඳයි කියලා හිතා ගන්නවා. ඉතින් මේ විදිහට කල්පනා කරගෙන යනවා. අපි ලැබපු ස්පර්ශයක් ඒ ස්පර්ශය මත අපි ගොඩනගනවා. මේක හොඳයි, මේක නරකයි. මෙයා මට අයිති කරගන්න ඕනේ, යාත් එක්ක මම ඉන්න ඕනේ. මේ විදිහට කල්පනා කරගෙන යනවා. හිතරත් යම්සි අරමුණක් ආවහම ඒක අපි අරමුණු ස්වභාවයෙන් නතර කරන්නේ. අපි ඒකට වටිනකමක් දෙනවා, ඒකට තව තව අරමුණු මූට්ටු කරනවා. ඒකට සමහර විට කෙනෙක්ව ඈඳ ගන්නවා, පුජ්‍යල ආරෝපණයක් කරනවා. ඒ මත අපි ගොඩනගනවා. ඉතින් මේ විදිහට අපි වේදනාවක් අපිට දැනුනමත් අපි දුන්න දුක් වේදනාවක් දැනනවා. ඇයිද මේ මෙච්චර විදිහට මේ මට දුක් වේදනා දැනෙන්නේ? ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි මොන වගේ කර්මයක් කළාද මේ වේදනාව මට දැනෙන්නේ? ඒනොන් අපි ඒ ගැන කල්පනා කරන්න යනවා. අර කායික වේදනාවට අපි ලොකු මානසික වේදනාවකුත් එකතු කරනවා. අපේ තියෙන ෘචි අර්ජිකම් මේකට දාලා සෑහෙන්න අතින් දුක් විඳිනවා. ඉතින් අපි යම්සි සංඥාවක් අපි තුමුන්න හිතට පුංචි රූප සංඥාවක් ආවා. අපි අතීතයේ ගත කරපු පුංචි කාලයේ පරිහරණය කරපු ඔන්න දෙයක් මතක් වුණා. එතකොට ඒකත් එක්ක ඔන්න මතක් වෙනවා මේක දුන්නේ මට අහවල් යාළුවා, නැත්නම් මේක මේ මගේ පන්ති භාර ගුරුතුමිය තමයි දුන්නේ. ඒ කාලේ හරිම සුන්දරයි, අපි මේ විදිහට සෙල්ලම් කරා. ඔන්න අපි මේ දිගට හිතට ආවේ සංඥාව ඔස්සේ ඇදිලා යනවා, ගොඩනගාගෙන යනවා. නැත්නම් ඒ සංඥාවෙන් නිරූපණය වෙන්නේ මගේ ස්වාමියා, මගේ බිරිඳ, මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා කියලා මේ සංඥාවට පුජ්‍යලයක ආරෝපණය කළා. අපි දිගට කල්පනා කරනවා. දැන් හිතට ආපු අපි හිතමු ද්වේෂයක් ඔන්න පැනනකොට. දැන් මේ ද්වේෂයත් එතනින් නතර නොවි අපි ද්වේෂය වශයෙන් හඳුනාගෙන ඒකට එහෙම්ම බැහැලා යන්න ඉඩ නොදී ඒකටත් ඔන්න කල්පනා කරනවා. මේක අරහ අහවල් කිනා තමයි මාව මේ විදිහට මේ කේන්තිය විශ්සුවේ. එයා තමයි වැරදිකාරය. මම නම් නිවැරදි. යා මේ විදිහට අතීතයේදීත් මේ විදිහට කට්මඩ අවඩ කරලා තියෙනවා. මේ විදිහට හිරිහැර කරලා තියෙනවා. අනාගතයේදීත් ඔන්න මේ විදිහට කරන්න පුළුවන්. මගේ දරුවන්ටත් මේ විදිහට කරන්න පුළුවන්. ඔන්න අපි දෙකට කල්පනා කර කර යනවා. අර හිතට පැන නැගිච්ච යම්සි සිතුවිල්ලක් අපි ඒක එහෙම්ම යන්න ඉඩ හරින්නේ නැහැ. ඒක මත තව තව ගොඩනගනවා. ඉතින් මේ විදිහට මේ විවිධ ස්කන්ධයන් විවිධ අපේ ඉන්ද්‍රියන්ට අරමුණු වෙන අරමුණු මේ සියල්ල මේ සංස්කරණය කිරීම මෙන්න මේ සංස්කාර ස්කන්ධේ කෘත්‍ය වෙනවා. රූපං රූපත්තාය සංකතං අபிසංකරොන්ති. වේදනං වේදනත්තාය සංකතං අபிසංකරොන්ති. මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. අපි අත්දකින්න රූප තවදුරටත් සංස්කරණය කරලා හැඩ වැඩ ගන්නලා ඉස්සරහට ගන්නවා. ඊළඟට අපි අත්දකින්න වේදනා තවදුරටත් හැඩ වැඩ ගන්නලා ඒවා විඳින්න හදනවා. ඒ වෑන් ලොකු කෙලෙස් පරාසයක් ඇති කර ගන්නවා. ඊළඟට අපි අත්දකින්න යම් කුඩා සංඥා ඒ මට්ටමින් අතර කරන්නේ නැතිව අපි ඒ මත ලොකු කතාවක් ගොඩනගනවා. හිතට එන විවිධාකාර සිතුවිලි මතත් අපි ඒ විදිහටම සිතුවිලි දාමයක් වියාගෙන යනවා. පැදුරක් වියාගෙන යනවා, විවිධ රටා මවාගෙන යනවා, ලොකු ප්‍රපංචයක් දක්වා වර්ධනය කරගෙන යනවා. ඇහෙන් රූප බලද්දි, කනින් සද්ද අහද්දි, ඒ විදිහට අපේ ඉඳුරන් හරහා ඒ විවිධ දැනුවත් වීම් ලබද්දි එතෙන්දෙත් අපි මේ දේවල් මත ගොඩනගාගෙන යනවා. ඒතර මෙන්න මේ සියලු ගොඩනැගීම් මේ සියලු සංස්කරණ අයත් වෙන්නේ මේ සංස්කාර ස්කන්ධයට. ඊට පස්සේ කිංච බික්කවේ විඥාණං වදේත විජානාතිති කෝ බික්කවේ තස්මා විඥානන්ති උච්චති. මහණෙනි මේ දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥාන කියලා කියන්නේ. දැන් මෙතන තියෙනවා ටිකක් සූක්ෂම අර්ථයක්. දැන් මේ පිංගතුන් හිතන්න 100 දෙනෙක් විතර ඉන්නවා අපි ඉස්සරහා. අපිට හැබැයි මේ 100 දෙනා අතුරින් එක්කෙනෙක් ගැන ඔන්න විශේෂ ඇල්මක් ඇති වෙනවා. අපේ හිත එයාට යනවා. එතකොට අර 100 දෙනාගෙන් වෙන් කළා අපි අර තෝරගත්ත කෙනාට අපි විශේෂ අවධානයක් යොමු කරනවා. දැන් තියෙන නිකන් හාත්පස බලන බැල්මක් නෙමෙයි, පැතිරිච්ච බැල්මක් නෙමෙයි, අර එක්කෙනෙකුට යොමු වෙච්ච බැල්මක්, එක්කෙනෙක්ව තෝරගත්ත බැල්මක් දැන් අපි ගාව තියෙන්නේ. ඔන්න ඔය දහසකුත් අනිකුත් දේවල් තියෙද්දි එකක් තෝරලා ඒකටම හිත යොමු කළා, ඒ තුළ නිමග්න කළා, ඒ තුළම වර්ධනය වෙන ගතිය තමයි මෙන්න මේ විඥානයේ තියෙන්නේ. එකකින් අනිත් එක වෙන් කරගන්නා හැකියාව, ඒ දේ, ඒ කාර්යය තමයි මෙන්න මේ විඥාණයෙන් කරන්නේ. දැන් අපි හිතමු අපි ආහාර අනුභව කරනවා. දැන් අපි විවිධ එළවලු ව්‍යංජන එකතු කරලා බත් පිණක් අනලා ඊට පස්සේ ඔන්න අපි මේ බත් පිණ අපේ කට ඇතුළට දාගෙන ඔන්න දැන් අපි ඒක හපනවා. එතකොට විවිධ රස දැනෙනවා. සමහරට ඇදවිල්ල දැනෙනවා, සමහරට ලුණු රසක් දැනෙනවා, සමහරට පැණි රසක් දැනෙනවා, තිත්ත රසක් දැනෙනවා, ගොරෝසු ගතියක් දැනෙනවා. දැන් මේ ඔක්කොම ටික එකට කලවමේ තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අපේ තුල හැකියාවක් තියෙනවා මේවා වෙන් වෙන් වශයෙන් දැනගන්න. ඒතර මෙන්න මේ වෙන් කළා හොඳට දැනගැනීමේ හැකියාව මතුවලා තියෙන මෙන්න මේ විජානන ලක්ෂණය නිසා. දැනුවත් වීමේ, දැනගැනීමේ ලක්ෂණය නිසා. ඒක ඇත්තටම මෙන්න මේ විඥාන ස්කන්ධයට තමයි අයිති වෙන්නේ. ඒතර ඒ අර්ථයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා විඥාන කියලා කියනවා කියලා. ඒතර දෙන උදාහරණයක් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇඹුලයි කියලා දැනගන්නවා, තිත්තයි කියලා දැනගන්නවා, කටුකයි කියලා දැනගන්නවා, පැණි රසයි කියලා දැනගන්නවා, කර රසයි කියලා දැනගන්නවා. ඉතින් මේ විදිහට අර විවිධ රසයන් තියෙද්දි ඒවා වෙන්වෙන් වශයෙන් දැනගැනීමේ කුසලතාවය මේ විඥානණය නැත්නම් විඥානයේ කුසලතාවයක් කියලා කියන්න පුළුවන්. දැන් මේ කතා කරන්න පින්වත් මේ වෙන තැනක තියෙන, වෙන ග්‍රහලෝකයක තියෙන, වෙන රටක තියෙන දේවල් නෙමෙයි. මේ අපි ගැනමයි මේ කතා කරලා තියෙන්නේ. දැන් මේ ලොකු වචන, අමාරු වචන වගේ පෙන්වනට මොකද මේ සියල්ලම මේ අපේම අත්දැකීම් සම්භාරය තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙන්නේ. දැන් අපි මේවා සාමාන්‍යයෙන් පටලෝගෙන ඉන්නේ. මම දුක් විඳිනවා, මම සැප විඳිනවා, මම යනවා, මම එනවා, මම ඉගෙන ගන්නවා, මම මේ විදිහට කවි ලියනවා, මම මේ විදිහට පොත් ලියනවා, මම මේ විදිහට බණ කියනවා. ඉතින් මේ විදිහට අපි විවිධාකාර අන්දමින් අපේ අත්දැකීම් පුජ්‍යලයක ඒ අස්තර දාගෙන අපි අර්ථක්‍රීමක් කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට පටලව ගන්න අපිට මේක දැන් මේ පැටලෙලි ලියා ගන්න ක්‍රමයක් කියලා දෙනවා. ඒ අපේ අත්දැකීම් වල හිර වෙලා, අත්දැකීම් වල ගොදුරක් බවට පත් වෙලා, වහල් භාවයට පත් වෙලා, ආවේගශීලී වෙලා අපි තව තව පව කරමින් යනවා වෙනුවට මේ අත්දැකීමක තියෙන යථා ස්වභාවය, මේ කෙනෙක්ගේ පුජ්‍යලයේ මමෙක්ගේ සතෙක්ගේ කියන තත්වයේ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කරනවා. ඒතර මේ විදිහේ උපාදාන කරමින් යන හිතක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. එයාට නිකන් ඉන්න බෑ. එක්කෝ යා රූපයක් අල්ලගෙන තමයි රස විඳින්මින් තමයි කාලය ගත කරන්නේ. එක්කෝ වේදනාවක් අල්ලගෙන ඒක මත පිහිටගෙන තමයි කාලය ගත කරන්නේ. එක්කෝ සංඥාවක් අල්ලගෙන ඒවා තව තව තලු මරමින්, ඒවා තව රස විඳින්මින්, ඒවා මත ගොඩනගමින් තමයි යා ජීවත් වෙන්නේ. එමත් නැත්නම් තව තව නිර්මාණ කරමින්, හිතේ තව තව සිතුවිලි පහළ කරමින්, කල්පනා කරමින්, ප්‍රපංච කරමින් තමයි ආ ජීවත් වෙන්නේ. නිකන් ඉන්න බෑ. ඒතර මේ විඥාණයට හරි අමාරුයි නිකන් ඉන්න. එයා එක්ක රූපයක් මත පිහිටගෙන ඉන්නවා, එක්ක වේදනාවක් මත පිහිටගෙන ඉන්නවා, එක්ක සංඥාවක් මත පිහිටගෙන ඉන්නවා, එක්ක සංස්කාරයක් මත පිහිටගෙන ඉන්නවා. ඒතර මේවායේ අනුසාරයෙන් තමයි විඥාණය පෝෂණය වෙන්නේ. ඒ කොහේ හරි තැනක එයා නිකන් පොඩ්ඩක් අත දා ගන්නවා, කකුලක් තියා ගන්නවා. හැබැයි අපිට තේරෙන්නේ නැහැ මේ මෙයා දැන් මේ තව වර්ධනය වෙන්නයි හදන්නේ කියලා. ඉතින් අපිත් ඒකට පොඩි අනුග්‍රහයක් කරනවා. දන්නේම නැතුව විඥානේ මුල් බැස ගන්නවා, තව තව වර්ධනය වෙනවා, තව තව පැතිරෙනවා. දැන් ඉතින් හෙල්ලෙන්න බෑ. අපි ඒකට හිර වෙලා තියෙනවා. ඔන්න වගේ ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඉතින් අපි මේ ලබන සෑම අත්දැකීමක්ම මේ විදිහට සම්පූර්ණයෙන්ම ඒ අත්දැකීම තුළ හිර වෙලා, අත්දැකීමේ වහලෙක් බවට පත් වෙලා, අත්දැකීමෙන්ම වෙහෙසට ලක් වෙලා තමයි ජීවත් වෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ ඇත්ත වශයෙන්ම මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මේ විවිධ ස්කන්ධයන් යහුසුලුව වැඩ කටයුතු කරද්දී අපි මේක ගන්නවා කෙනෙක් කියලා, අපි මේක ගන්නවා පුජ්‍යලයක් කියලා, මේක ගන්නවා මමෙක් කියලා, මේක ගන්නවා සත්වයක් කියලා. ඊට පස්සේ තෙන් වැඩේ ටිකක් අවුල් වෙනවා. අපිට ලියා ගන්න දැන් හරි අමාරුයි. දැන් ඉතින් අපි පැටලෙනවා. දැන් ඉතින් අපි රාග ద్వේෂ මෝහ ඇති කරගෙන තව තව ඉතින් අර අත්දැකීම තුලම ඒකෙම ගොදුරක් බවට පත් වෙනවා. මේ தත්ත්වයෙන් අපි නිදහස් වෙන්නේ කොහොමද? මේක ලිහා ගන්නෙ කොහොමද? මේ දැනට වැටලා තියෙන ගැටේ ලිහා ගන්නෙ කොහොමද? අනේ එතෙන්ද තමයි ඇත්තටම ධම ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ ගැටේ ලිහා ගන්න, අපේ තියෙන ව්‍යාකූලත්වය හිතින් දුරු කරගන්න, අපි ලබන අත්දැකීම් කෙරෙහි මධ්‍යස්ථ භාවයක් ඇති කරගන්න, අත්දැකීමේ හිර වෙන්නේ නැතුව, ඒකේ ගොදුරක් බවට පත් වෙන්නේ නැතුව අත්දැකීමෙන් පරිබාහිරව ඒ දේ දිහා නිවරදිව බලන්න. අනේ සඳහා තමයි අපිට ධම බොහෝ සෙයින්ම ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ නිසා ඇතැම් තේරගාතාවල එහෙම සඳහන් වෙනවා. උදාහරණයක් වශයෙන් සාමිදත්ත කියන තේරගාතාව එහෙම සඳහන් වෙනවා. පංචස්කන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති චින්න මූලක. මම මේ පංච උපාදානස්කන්ධයන් හොඳට දැනගත්තා. ඒවා දැන් නිකම්ම නිකං අර මුලින් සිඳලපු තල් ගහක් වගේ නිකම්ම නිකන් දැන් ඒගොල්ලෝ වැටිලා ඉන්නවා. මම මාව බැහැ තවදුරටත් ඒගොල්ලන්ගේ මුලාවට ලක් කරා. ඒ කියන්නේ මේ පංචස්කන්ධයන් ගැන හොඳ තීක්ෂණ දැනුමක්, පුළුල් දැනුමක්, සැබෑ දැනුමක් අපිට ඇති කරගන්න පුළුවන් නම් ඒකම ලොකු අවබෝධයක් කරා අපිව අරගෙන යනවා. මේ සාමිදත්ත කියන රහතන් වහන්සේ මේ උදානයක් කරනවා. තමන් වහන්සේ මේ පංචස්කන්ධයන් හාත්පසින් තේරුම් ගත්තා, පුළුල් අන්දමින් තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීම නිසාම ඒගොල්ලෝ නිකන් අසරණ බවට පත් වුණා. ඒගොල්ලන්ට දැන් ලොකු වටිනකමක් නැහැ. ඉස්සෙල්ලා නම් මම ඒවට ලොකු වටිනකම් දීගෙන ඒවා මම කරගෙන, ඒවා මගේ කරගෙන, මගේ ආත්මය කරගෙන සම්පූර්ණයෙන් පටලවාගෙන මම හිටියේ. හැබැයි දැන් මම මේවා හොඳට දැනගත්තා, තේරුම් ගත්තා, අවබෝධ කරගත්තා. දැන් ඒගොල්ලන්ගේ ඔක්කොම බල බිඳිලා, ඒගොල්ලෝ නිකම්ම නිකම් පුස්සක් බවට පත් වෙලා, ඒ තුලින්ම මම අවබෝධයකට ලක් වෙලා කියලා අන්න ඒ රහතන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා අපිට පුළුවන් නම් මේ පංචස්කන්ධයන් හොඳින් තේරුම් ගන්න, ප්‍රායෝගිකව ඒවා හැසිරීම අධ්‍යයනය කරන්න, ඒ තුලින් අපිට ප්‍රත්‍යක්ෂ ඥානයක් උපදව ගන්න පුළුවන් නම් ඒකම ධර්මයේ ලොකු දොරක් විවෘත කරලා දෙනවා. දැන් අපි කායනුපස්සනාවේ නිරත වෙනකොට ඇතරම් මෙන්න මේ රූපස්කන්ධය ගැන තමයි පුළුවන් තරම් අධ්‍යයනය කරන්න. අපි වේදනානුපස්සනාවේ යෙදෙනකොට වේදනා උපාදානස්කන්ධය ගැනයි සෑහෙන අධ්‍යයනයකට ලක් වෙන්නේ. චිත්තානුපස්සනාවේ යෙදෙනකොට බොහෝ සෙයින්ම විඥාන උපාදානස්කන්ධය ගැන, සංස්කාර උපාදානස්කන්ධය ගැන සෑහෙන දුරට අධ්‍යයනයක් කෙරෙනවා. ඊට පස්සේ ධම්මානුපස්සනාවේ යෙදෙනකොට මේ උපාදානස්කන්ධ පහ ගැනම අධ්‍යයනයක නිරත වෙනවා. එතකොට අපි මේ සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරද්දී සමහර කෙනෙක් දන්නේ නැහැ මේ මොකද්ද කරන්න කියලා. නමුත් අපි මේ පංච උපාදානස්කන්ධයන් තමයි තම තමා වශයෙන් දැනගන්න උත්සාහත් වෙන්නේ. තමාගේ අත්දැකීමක් වශයෙන් දැනගන්න උත්සාහත් වෙන්නේ. ඒක නිකන් පොතකින් බලලා බණකින් අහලා දැනගන්න දැනුමක් නෙමෙයි. ඒ පංච උපාදානස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වය තම තමා වශයෙන්ම දැනගන්න, හොඳට අධ්‍යයනය කරන්න, ඒවලගේ හැසිරීම තේරුම් ගන්න, ඒවා කෙරෙහි අපි තුල තියෙන මුලාව තේරුම් ගන්න අපි උත්සාහන්ත වෙනවා. දැන් අපි රූපස්කන්ධය ගැන සැලකුවොත් දැන් සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ විවිධ අන්දමින් මේ රූප උපාදානස්කන්ධය ගැන අපිට කියලා දෙනවා. උදාහරණයක් වශයෙන් මේ කය විවිධ ඉරියව් පවත්වනවා. ඇවිදිනවා, හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, සැතපීලා ඉන්නවා. ඉතින් මේ වගේ විවිධ ඉරියව් මේ කය පවත්වනවා. දැන් අපි ටිකක් ඔන්න කය අධ්‍යයනය කරනවා. මෙයා කොහොමද කටයුතු කරන්නේ? එතකොට ඔන්න තේරුම් ගන්නවා මෙයා විවිධ ඉරියව් පවත්වනවා. එහෙම නැත්නම් මේ කය සකස් වෙලා තියෙන විවිධ කොටස් වලින්, කෙස් වලින්, ලොම් වලින්, නිය වලින්, මස් වලින්, ඇටකටු වලින්, බඩවැල් වලින්, ආමාශයෙන්. ඉතින් මේ විදිහට මේ කෑලි කෑලි පොඩ්ඩක් වෙන් කළා මේ කය දිහා බලන්න උගන්වනවා. ඉතින් එතකොටත් අර ලොකු වටිනකමක් දීගෙන හරිම ලස්සනයි කියලා හිතාගෙන හිටිය මේ කය දිහාම ඒකේ යථා ස්වභාවය දකින්න බුදුරජාණන් වහන්සේ අපිට දොරක් විවෘත කළ දෙනවා. අර කලින් වගේ මුලාවක ඉඳලා නෙමෙයි එතකොට මේ කය දිහා බලන්නේ. මේ කයේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා යම්සේ ප්‍රයත්නයක් තමයි දරන්නේ. එතකොටත් අන්න මේ කය ගැන යම් අවබෝධයක් ඇති වෙනවා. තවත් ගැඹුරකට ගිහිල්ලා මේ කයේ තියෙන ධාතු ක්‍රියාකාරීත්වය දකින්න උගන්වනවා. අපි මේ ලොකුවට අල්ලගෙන හිටියට මොකද යටටම ගිහිල්ලා ටිකක් ගැඹුරකට ගිහිල්ලා පරමාර්ථ මට්ටමකට ගිහිල්ලා සූක්ෂම මට්ටමකට ගිහිල්ලා බැලුවාම මෙතන තියෙන තද ගතියක්, රළු ගතියක්, මුරුදු ගතියක්, සිනිඳු ගතියක්, බර ගතියක්, සැහැල්ලු ගතියක්, ඊළඟට ඇලෙන ගතියක්, ගලන ගතියක්, උණුසුමක්, සිසිලසක්, චලන රාශියක්, කම්පන රාශියක්, මෙන්න මේ වගේ අතිශය සූක්ෂම ක්‍රියාකාරීත්වයක් තමයි මේ කයය, මමය කියලා අල්ලගෙන ඉන්නේ. ඉතින් අපිට දැන් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා මෙන්න මේ යටත්ම තලයට බහින්න. මේ උඩ නිකම් මතු පිට දාගත්ත නම් ගම්වල පැටලලා ඉන්නවා වෙනුවට, සත්‍යයේ පුජ්‍යලේක වශයෙන් බලන බලාගෙන පැටලෙනවා වෙනුවට, බුදුරජාණන් වහන්සේ අපිට පාරක් විවෘත කළ දෙනවා මෙන්න මේ යටම තියෙන ඒ සූක්ෂම ස්තරය දකින්න, ඒ සූක්ෂම ක්‍රියාකාරීත්වය දකින්න. ඒතර යෝගාවචරයේ ඒක දියුණු කරන. එතකොට යාට තේරෙනවා මෙතන මේ මම හදාගත් එකක් තියෙන්නේ. මම දීපු නමක් තියෙන්නේ. සංනිවේදනයේ පිණිස ඇති කරගත්ත සම්මුති රාශියක් මෙතන තියෙන්නේ. ඒ මිසක් මෙතන සත්වේ පුජ්‍යලේක් මමෙක් නැහැ. මෙතන තියෙන්නේ හුදෝ ධාතු ක්‍රියාකාරීත්වයක්. මේ ඇතුළත පමණක් නෙමෙයි එළියේ පරිබාහිර වශයෙන් තියෙන්නේත් මෙන්න මේ බඳු ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා ටිකක් ගැඹුරු අවබෝධයකින් දකින්න, ප්‍රඥාවකින් දකින්න, යථාභූත ඥාන දර්ශනයකින් දකින්න අනේ යෝගාවචරය කියන ගන්න. ඊට පස්සේ අපි හිතමු අපි වේදනානුපස්සනාවක් වඩනවා නම්. ඉතින් මුලදී එච්චර තේරුමක් නැහැ. ඉතින් සැප වේදනා හරහා යනවා, දුක් වේදනා හරහා යනවා. ඒ තුලින් ලොකු කෙලෙස් රාශියක් අපි උපදව ගන්නවා. හිතන්න දැන් අපි කැමති දෙනෙක්, කැමති කෙනෙක්ව ඇසුරු කරනවා. ඉතින් ඇසුරෙද්දී අපි ඉතින් එයාට හරිම කැමති, එයා කතා කරන විදිහට කැමති, එයා hina වෙන විදිහට කැමති, එයාගේ ඇසුර පවත්වන්න ඉතින් අපි හරි කැමති. ඉතින් ඒ නිසා අපි එයාට බැඳෙනවා, එයාට ඇලෙනවා, එයාට ප්‍රේම කරනවා. ඉතින් මේ විදිහට ඉතින් අපි ඒ ඇසුරෙන් ලොකු සතුටක් භුක්ති විඳිනවා. මේ සතුට දැන් ඉතින් මම මගේ කරගෙන, මට උවමනා කරගෙන තමයි දැන් ජීවත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මෙබඳු සැප වේදනාවක් මුලාවච්ච ස්වරූපයකින් යම්ස කෙනෙක් රස විඳිනවා නම් ඒ හරහා රාගානුසයක් තමයි වැඩෙන්නේ. අපි තුමු එහෙම නෙමෙයි, දැන් අපි තවත් ඇසුරකට යනවා. ඉතින් පුදුමාකාර පීඩාකාරියත් එක්ක ඉන්නකොට ඉතින් මට පුදුම විදිහට කේන්ති යනවා. කොයි වෙලාවෙද ගැලවෙන්නේ කියලා තමයි මං එයත් එක්ක ඉන්නේ. කතා කරත් මට කේන්ති යනවා, අහක බැලුවත් කේන්ති යනවා, දැක්කත් කේන්ති යනවා. ඒ වගේ ඇසුරක් තමයි දැන් මම පවත්තන්නේ. ඉතින් එතකොට ඒ බඳු තත්වයකදී අපිට මේ විඳින්න සිද්ධලා තියෙන දුක, ඒක මගේ කරගෙන ඒකට මුලා වෙලා ඒකත් එක්ක ගැටෙමින් කටයුතු කරන්න ගිහිල්ලා අපි දිගින් දිගටම පටිඝානුසයක් අපේ හිත ඇතුළේ දිනු කරගන්නවා. සමහර වෙලාවට අපි විවිධ මේ උපේක්ෂා සහගත වේදනාවන් හරහා යනවා. ඉතින් ඒවා ගැන අපි දන්නේත් නැහැ, තිබුණා කියලාවත් අපිට ගාණක් නැහැ. අපි ඒක හරිම කම්මැලි කියලා හිතලා ඉතින් කොයි වෙලාවකද සැප වේදනාවක් ඇති කරගන්නේ කියලා සැප වේදනාව පැත්තට ඔළුව දාගෙන ඉන්නවා. ඒතර උපේක්ෂා වේදනාවන් ගැන අපිට තියෙන පූර්ණ අවිද්‍යාවක්. කිසිම අවබෝධයක් නැහැ. ඒ මේකක් තියෙනවද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ නිසා එබඳු උපේක්ෂා වේදනාවන් හරහා අපි යනකොට අපි ගාව එක්තරා අන්දමකින් අවිද්‍යාවක් තමයි දිනු වෙන්නේ. ඒ නිසා අපි මේ වේදනාවන් පරිහරණය කරද්දී නුවණින් ඒව ගැන අවබෝධයෙන් කටයුතු කළේ නැත්නම් අපි නොදැනුවත්වම හරි අහිංසක විදිහට අපි රාගානුසය පෝෂණය කරනවා, පටිඝානුසය පෝෂණය කරනවා, අවිජ්ජානුසය පෝෂණය කරනවා. හැබැයි අපි ටිකක් සතියෙන් සම්පජඤ්ඤයෙන් මේ වේදනා දිහා බලනවා, සැප වේදනාව දිහා බලනවා නම්, දුක් වේදනාව දිහා බලනවා නම්, උපේක්ෂා වේදනාව දිහා බලනවා නම්, අනේ එතෙන්දී අවස්ථාවක් ලැබෙනවා ඒවට මුලා වෙන්නේ නැතිව, ඒවා මගේ කරගන්නේ නැතිව අඩියක් පස්සට අරගෙන ඒවා දිහා බලන්න. සැප වේදනාව හරහා යනවා. හැබැයි ඒක මගේ කරගන්න නැතුව, ඒක ඉල්ලන්න යන්නේ නැතුව, ඒක තව තවත් ප්‍රාර්ථනා කරන්න යන්නේ නැතුව මේක හුදෙක් සැප වේදනාවක් කියන තැන පිහිටගෙන බලන්න අන්න අපි ඉගෙන ගන්න. දුක් වේදනාවක් හරහා යනකොටත් ඒකත් එක ගැටෙන්න යන්නේ නැතුව, ඒකට යම්සි කෙනෙකුට බනින්න ගහන්න යන්නේ නැතිව මේක මේ හුදෙක් දුක් වේදනාවක් කියන තැන තියලා බලන්න අපි ඉගෙන ගන්න. උපේක්ෂා වේදනාවක් අපි භුක්ති විඳිනකොට හිතන්න දැන් අපි අපේ අවධානය ආශ්‍රාස ප්‍රසාසයට යොමු කරලා තියෙනවා. ඉතින් එතකොට බොහෝ සෙයින් ඒ සරල උපේක්ෂාවක් තමයි දැනෙන්නේ. හැබැයි අපිට ඕනම් පුළුවන් මෙන්න මේ උපේක්ෂා වේදනාව තේරුම් ගන්න. මම දැන් අපි සක්මනක් කරන ඉරත වෙනවා. සක්මන් කරනවා. ඉතින් එතකොටත් මේ පාදයේ පොළවේ වදිනකොට, අපි පාදයේ සොලවලා සක්මන් කරනකොට ඉතින් මහා සැප වේදනාවක් මහා දුක් වේදනාවක් ඇතැම් විට නැහැ, බොහෝ විට නැහැ. ඒ විට තියෙන්නේ මේ ඒ වෙනුවට තියෙන්නේ උපේක්ෂා වේදනාව. ඉතින් කෙනෙකුට මෙන්න මේ උපේක්ෂා වේදනාව තේරුම් ගන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි එබඳු සතිපට්ඨානයක වේදනානුපස්සනාවක නිරත වෙනවා නම් එතකොට අර වේදනාවල ගොදුරක් නොවි වේදනා ඉල්ලන්නවත් වේදනායක ගැටෙන්නවත් යන්නේ නැතිව ඒවයින් පස්සට වෙලා හරිනේ අනුන්ගේ වේදනාව දිහා බලනවා වගේ බලන්න පුළුවන් කමක් යෝගාවචරය ඇතුළ ඇතිනවා. ඊට පස්සේ අපි චිත්තානුපස්සනාවක යෙදෙනකොට අපි දැන් හිත දිහාම බලනවා හිතින්. ඒ නිසා කලුත් මම මතක් කළා වගේ මේ මට්ටමට එද්දී අපි තුල යම් සිදුවුණු වෙච්ච සතිමත් බවක් තියෙන්න ඕනේ. දේවල් වෙන් කර දැනගැනීමේ සූක්ෂමව දැනගැනීමේ සම්පජඤ්ඤය දියුණුලා තියෙන්න ඕනේ. එහෙමනම් ඔන්න චිත්තානුපස්සනාවට අවස්ථාවක් තියෙනවා. එතකොට ඉතින් යා කොහොම නිදහසේ හිතට ටිකක් දුවන් ඉඩ දීලා හිතට කැමති දෙයක් හිතන්න ඉඩ දීලා හැබැයි හොඳ දියුණු වෙච්ච සතියකින් සම්පජඤ්ඤයකින් විශ්වාසවන්ත භාවයකින් තමන් ගැන තමන්ගේ භාවනාව ගැන අවබෝධයකින් දැන් බලාගෙන ඉන්නවා. එතකොට ඔන්න රාග සිතක් එනවා. ඔන්න දැන් ද්වේෂ සිතක් එනවා. මෛත්‍රී සහගත සිතක් එනවා. පැටලිච්ච ස්වභාවයක් ඇති වෙනවා. නැත්නම් ඔන්න හිත දැන් ඒකාග්‍ර වෙනවා. හිත දැන් විසිරෙනවා. හිතේ අපිටම ඊර්ෂ්‍යා පහළ වෙනවා. ඒ වෙනකොට ඔන්න දැන් ආයිත් මෛත්‍රියක් පහළ වෙනවා. ඉතින් මේ නාන ප්‍රකාර සිතුවිලි දැන් හිතේ පහළ වෙනවා. චිත්ත ස්වභාවයන් හටගන්නවා. හැබැයි ඒ එකක්වත් මම කරගන්න නැතුව ඒ එකක්වත් මගේ කරගන්න නැතුව ඒවෙන් ඈත් වෙලා ඒව දිහා බලන්න පුළුවන් කුසලතාවය අපි ටික ටික දිනු කරනවා. දැන් අපි මේ අධ්‍යයනය කරන්න ගත්ත ඔන්න අපේ මනස ගැන. මනසේ ක්‍රියාකාරීත්වය. ඔය වේදනානුපස්සනාවෙ දුනත් මුලදී සමහර විට මේ කායික වේදනාවන්ගෙන් පටන් ගත්ත වෙන්න පුළුවන්. හැබැයි ටික ටික සූක්ෂම වෙන්න වෙන්න හිතේ පහළ වෙන සියුම් සතුටක්, හිතේ පහළ වෙන සියුම් දුම්නසක්, හිතේ තියෙන නිකන් ඒකාකාරී ගතියක්, ඒබඳු ඒකාකාරී වේදනාවක් හඳුන ගන්න තත්ත්වයට යෝගාචරය දිනු වෙනවා. ඉතින් ඒ කියන්නේ කායික මානසික සියලු වේදනාවන් දැනගන්න පුළුවන් තත්ත්වයකට ඒ යෝගාචරය ටික ටිකපත් වෙනවා. චිත්තානුපස්සනාවෙදිත් ටික ටික ගැඹුරට යනකොට ඒ හිතේ පහළ වෙන විවිධ චිත්ත මට්ටම්, චිත්ත ස්වභාවයන් හඳුනා ගනිමින් ඒවැයි හැබැයි හිර වෙන්නේ නැතුව ඒවා අභිරමණය කරන්න යන්නේ නැතුව ඒවයින් සතුටු වෙන්න යන්නේ නැතිව ඒව එක ගැටෙන්න යන්නේත් නැතිව ඒවෙන් ටිකක් පස්සට වෙලා ඒ දිහා බලන්න පුළුවන් කුසලතාවය යෝගාවචරයේ දිනු කළ ගන්න. දැන් පින්වත් මේ අපි ඉගෙන ගන්නේ අර කලින් මං මතක් කරපු ඒ අත්දැකීමේ හිර වෙන්නේ නැතිව අත්දැකීමේ ගොදුරක් බවට පත් වෙන්නේ නැතුව අත්දැකීමෙන් පරිබාහිරව ඒ දිහා විශ්ලේෂණය කරන්න. මෙන්න මේ හැකියාව තමයි අපි බොහෝ සෙයින් සතිපට්ඨානයේදී ඉස්සරහට ගන්න. ඒක පටන් ගන්නවා බොහෝම සරල අන්දමින්. හැබැයි එහාට යන්න යන්න ගැඹුරට යන්න යන්න ඒක අපේ මුළු ජීවිතේටම ලොකු පිටුවහලක් වෙනවා, ආශිර්වාදයක් වෙනවා. අපි හිතමු අපි ආනාපාන සතියෙන් පටන් ගන්නවා. ඉතින් අපිට තාම තේරෙන්නේ නැහැ මේ හුස්ම දිහා බලන්නවත්. සමාලාල අපි හයියෙන් හුස්ම ගන්න යනවා, වේගෙන් හුස්ම ගන්න යනවා. ඉතින් ඔක්කොම පටලව ගන්නවා. මේ පස්සේ ටික ටික ඉතින් අපි තේරුම් ගන්නවා මේක මම මෙහෙම දඟලලා හරියන්නේ නැහැ. මම හයියෙන් හුස්ම අරන් හරියන්නේ නැහැ. මේ කයට නිදැල්ලේ හුස්ම ගන්නයි අවස්ථාව දෙන්න තියෙන්නේ. මම නිකන් පැත්තකට වෙලා හරිනේ අනුන්ගේ කයත් දිහා බලනවා වගේ, අනුන් හුස්ම ගන්න එක දිහා බලන් ඉන්නවා වගේ. මට තියෙන හිමීට බලාගෙන ඉන්න කියලා ඔන්න ඔය සමබරතාවය අපි පොඩ පොඩ තමයි හදාගන්නේ. එතකොට තමයි අන්න ලස්සට මේ කටයුත්ත සිද්ධ වෙන්නේ, નિરાයාසයෙන් සිද්ධ වෙන්නේ. කය එයාගේ පාඩුවේ හුස්ම ගන්නවා. මම පැත්තකට වෙලා මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය සියුම්ව අධ්‍යයනය කරනවා. ඒකේ අංගපසංග බලන්න හදනවා. අංග ප්‍රත්‍යංග බලන්න හදනවා. ඒක අඩු වෙන හැටි, වෙනස් වෙන හැටි, දික් වෙන හැටි, කොට වෙන හැටි, ඇතැම් විට උණුසුම් වෙන හැටි, ඇතැම් විට සිසිල් වෙන හැටි, ඇතැම් තැනක ස්පර්ශ වෙන හැටි, ඒ චලනය වෙන හැටි, මේ ඔක්කොම දර්ශනය මම සියුම් අධ්‍යයනය කිරීමක් දැන් කරන්න ඉගෙන ගන්නවා. දැන් මේ අත්දැකීමෙන් බාහිරට ගිහිල්ලා මේ කායික ක්‍රියාකාරකමින් බැහැර වෙලා කායික ක්‍රියාකාරකමම මම අධ්‍යයනය කරනවා. ඒ වගේමයි දැන් චිත්තානුපස්සනාවට ආවහමත් හිතේ විවිධ සිතුවිලි ක්‍රියාත්මක වෙනවා, විවිධ මනෝභාවයන් ක්‍රියාත්මක වෙනවා, රාග සිතුවිලි, ද්වේෂ සිතුවිලි, ඊර්ෂ්‍යා සහගත සිතුවිලි, මෛත්‍රී සහගත සිතුවිලි, නෛෂ්ක්‍රම්‍ය මුල් කරගත් සිතුවිලි, විවිධ කුසල චේතනා, අකුසල චේතනා දැන් හිතේ පහළ වෙනවා. හැබැයි ඒ එකකින්වත් මම කෙනෙක් හදාගන්න යන්නේ නැතුව, ඒ එකක්වත් මගේ කරගන්න යන්නේ නැතිව එකෙන් අයින් වෙලා ඒවා දිහා බලනවා. දැන් පින්වත්නි අර තිබිච්ච ගැටේ දැන් ලිහෙන්න ගන්නවා. ඒ තිබුණ ව්‍යාකූලත්වය දැන් निराකූල වෙන්න පටන් ගන්නවා. අපි තවදුරටත් පැටලිලා නැහැ. ඒ වෙනුවට පැටලිලි දැන් පොඩ පොඩ අඩු වෙලා මේ හිතේ පහළ වෙන විවිධ සිතුවිලිත් එකක් පස්සේ එකක් එන්න පටන් ගන්නවා. කලින් නම් එහෙම නෙමෙයි, ඒක පදාසෙට ආවේ අපිට මොකද්ද මේ වෙන්නේ කියලාවත් තේරුන්නේ නැහැ. හැබැයි මේක අපි තව තව කරන්න තේරුම් ගන්න මෙතන මහා දෙයක් නැහැ. මේ සිතුවිලි රාශියක් පමණයි මෙතන තියෙන්නේ. මේ එක සිතුවිල්ලක්වත් මහා කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. මේ ගන්න තරම් හරයක් අරටුවක් ඇත්තේ නැහැ. මේවා නිකම්ම නිකම් බොල් දේවල්, හිස් දේවල් කියලා අන්න යෝගාවචරයේ පොඩ පොඩ තේරුම් ගන්න. අපේ හිතේ හිතන්න යම් අවස්ථාවකදී තියෙනවා කොහෙවත් ඇලිච්ච නැති ස්වභාවයක්. කොහෙවත් පැටලිච්ච නැති ස්වභාවයක්. කොහෙවත් හිරවෙච්ච නැති ස්වභාවයක්. අපි ඒබඳු තත්වයක ඉඳලා නම් දැන් කටයුතු කරන්නේ. එතකොට හොඳටම තේරෙනවා කොයි වෙලාවෙද ආයෙත් මේ හිත ගිහිල්ලා අර දහසකුත් දේවල් තියෙද්දි එකක් තෝරන්නේ, එකක් මත බැසගන්නේ, එකක් මත läගගන්නේ, එකක් මත පිහිටන්නේ. ඔන්නේ තෝරගත් එකක් මත පිහිටන ස්වභාවය, තෝරගත් එකක් මත läගගන්නා ස්වභාවය, ඒකම තව තව ඇසුරු කරන දඟලන ස්වභාවය, ඒක තුලින්ම ඔන්න දැන් වර්ධනය වෙන හැටි, අන්න ආයෙත් දැන් කෙනෙක් හදාගන්නේ නැහැටි, පුජ්‍යලේ හදාගෙන නැහැටි ඔන්න කෙනෙකුට අධ්‍යයනය කරන්න පුළුවන්. මේක තමයි මේ විඥානයේ ක්‍රියාකාරීත්වය. කෙනෙක් නොහිටපු තැනක කෙනෙක් හදාගෙන යනවා. දෙයක් නොතිබුණු තැනක දෙයක් හදාගෙන යනවා. දකින්න දේවල් වලින් දෙයක් හදා ගන්නවා. ඇහෙන දේවල් වලින් දෙයක් හදා ගන්නවා. දැනෙන දේවල් වලින් දෙයක් හදා ගන්නවා. හිතෙන දේවල් වලින් දෙයක් හදා ගන්නවා. ඒ අපේ ruci arjikam අනුව අපි තෝරාගත්ත දෙයකට ලොකු වටිනකමක් දීලා අපි ඒකෙම බැහැ ගන්නවා. ඒ තුලම läග ගන්නවා. ඒකෙම වර්ධනය වෙනවා. දැන් ඉතින් හිත ඒකෙම හිර වෙනවා. මෙන්න මේ විදිහට මේ විඥානයේ ක්‍රියාත්මක වෙන හැටි. එයා අතුපතර දාලා වර්ධනය වෙන හැටි. පෝෂණය වෙන හැටි. කෙනෙක් හදා ගන්න හැටි. ඒ තුලින් ලොකු ආතතියක් ඇති වෙන හැටි. නාම රූප දැවේ පැටලෙන හැටි. දැන් එයා කෙනෙක් අධ්‍යයනය කරනවා. ඒතර මේ බඳු අධ්‍යයනයක් මෙන්න මේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල නිරත වෙන්න යෝගාචරය කරනවා. එතකොට පින්වත්නි මේ බඳු අධ්‍යයනයක් කරන්න යා කායනුපස්සනාවේ දෙන්නේ යට තේරෙන්නේ මේකේ ඇති දෙයක් නැහැ. මේ මෙතනක් තියෙන්නේ, ඇතුළතක් තියෙන්නේ මේ රූප ස්වභාවයක්, ඇතුළතක් තියෙන්නේ ධාතු ස්වභාවයක්. මේ එළියේ භෞතික ලෝකයේ තියෙන්නේ ධාතු ස්වභාවයක් පමණයි. ඇතුළේ කියලා වෙනසක් නැහැ. ඇතුළේ කියලා විශේෂ වටනා පටවි ධාතුවක් නැහැ. එළියේ තියෙන පටවි ධාතුවමයි ඇතුළෙත් තියෙන්නේ. ඇතුළේ තියෙන පටවි ධාතුවමයි එළියෙත් තියෙන්නේ. මේක ලකුවට ඒක ඝනව මේක වටිනවයි කියලා හිතාගෙන මේක ඝන වස්තුවක් කරගෙන හිටියට මොකද? ටික ටික සූක්ෂමව බලන්න මේක ඇති දෙයක් නැහැ. මේක නිකම්ම නිකම් පුස්සක්. මේක නිකම්ම නිකම් පෙන පිඬුවක් කියලා අන්න යෝගාචරයෙන් දැනගන්න. පේන පින්දූපමං රූපං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපිට පේන්නේ නැණ නිකන් ඈතින්නම් අපි තුම අපි ගංගුරක් දිහාවට යනවා ඈත ඉඳගෙන. ඉතින් බැලුව බැලමට පේනවා නිකන් සුදු පාටට තිරවාණ ගලක් තියෙනවා වගේ. තවත් ටිකක් කිට්ටු වෙලා බලනවා. තවත් ටිකක් ලං වෙලා බලනවා. බැලුව බැලුවට පස්සේ ඔන්න තේරෙනවා අර කාලයක් තිස්සේ රැල්ල ගහලා ඉවුරට රැල්ල ගැහිීම නිසා මේ පෙන ගොඩක් තමයි අපිට ඈතට පෙනුනේ හරියට නිකන් තිරවාණ ගලක් වගේ. අතගාලා බැලුවා මේක ඇති දෙයක් නෑ. නිකම්ම නිකම් පින පිඬුවක්. ඇතුලේ පුස්සක්. ඇතුලේ ගන්න දෙයක් නෑ. සාරයක් නෑ. කියලා අන්න යෝගාචරයට වැටෙනවා. වේදනා දිහා බලද්දිත් මේ වේදනාවල තියෙන මේ එන යන ස්වභාවය, ඉක්මනින්ම ඇතිලා ඉක්මනින්ම බිඳිලා යන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ උපමාවකින් කියන්නේ වේදනා බුබ්බුළු උපමා කියලා. හිතන්න යම්කිසි ජලාශයකට වැහි බිඳුවක් වැටෙනකොට ඒකේ ජල බුබුලක් හට අරගෙන ඉක්මනින්ම බිඳලා යනවා. තවත් ජල බුබුලක් මේ වැහි බිඳුවක් වැටෙනවාම ආයෙත් ජල බුබුලක් හට ගන්නවා, එසැණින් බිඳලා යනවා. දැන් වේගවත්ව වැහි බිඳුව වැටෙනකොට මේ ක්‍රියාදාමයේ යහුසුලුව ක්‍රිය සිද්ධ වෙනවා. නැවත නැවත ජල බුබුළු හට ගන්නවා, නැවත නැවත ඒවා බිඳිනවා. නැවත නැවත හට ගන්නවා, නැවත නැවත බිඳිනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි වේදනාවල තියෙන්නේ. වේදනා බුබුළු උපමා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට අපි සංඥා දිහා බැලුවාම හිතට ආවා යම්සි සංඥාවක්, රූප සංඥාවක්. හැබැයි අපි හිතුවා මේ මතක් උනේ මගේ ඥාතියෙක්. මේ මතක් උනේ මගේ දරුවා. මේ මතක් උනේ මගේ දුව. මේ මතක් උනේ මගේ පුතා. දැන් තියා කෑවද දන්නෙත් නැහැ, විවල් දන්නෙත් නැහැ, ඉස්කෝලේ ගියාද දන්නෙත් නැහැ, සාමාන්‍ය පෙළ විභාගෙ ලියනවද දන්නෙත් නැහැ. ඔන්න ඉතින් අපි කල්පනා කරමු. මොකද මේ සංඥාව අපි වැරදියට වටහා ගත්තා අපේ දරුවා කියලා, අපේ අම්මා කියලා, අපේ තාත්තා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මරීචිකූපමා සංඥා. මහණෙනි මේ සංඥාව හරියට නිකන් මිරිඟුවක් වගේ. ඒක පෙන්වන්න ගන්න නිකන් වතුර වගේ. හැබැයි එතන වතුර නෑ. මේ ඇවිල්ලා මිරිඟුවක්. මේ ඇවිල්ලා හුදෙක් සංඥාවක්. මම මේ S2 පියාගෙන ඉන්නේ. S2 පියාගෙන ඉඳද්දි මේ පේන රූපය සැබෑවක් නෙමෙයි. මේක ඇවිල්ලා මනසින් හදපු එකක්. මනක්කල්පිත එකක්. කියලා අන්න අපි නුවණින් තේරුම් ගන්න පුළුවන් කමක් ඇතිවෙන මේ සංඥාවලට පැටලෙන්නේ නැතුයි. ඊට පස්සේ අර සංස්කාර ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සංඛාරා කදලූපමා කියලා. ඒ කියන්නේ අපි අර සිතුවිලි දැන් ටික ටික ලිහාගෙන යනකොට සිතුවිලි එකක් පස්සේ එකක් එනකොට ඒ සිතුවිලි අතරත් හිඩස් අපිට තේරෙන්න දැන් අපි බැලුවාම මෙතන නැහැ හරයක්. කෙහෙල් ගහක කොහෙන්ද අරටුවක්? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ කෙහෙල් ගහක් පතුරු ගහනකොට පතුරු ගැලවිල මිසක් අපි කොයිතරම් මේ පතුරු ගැලෙව්වත් අන්තිමට හම්බ වෙන සාරයක් නැහැ. අන්තිමට හම්බ වෙන හරයක් නැහැ. අරටුවක් නැහැ. පතුරු ගොඩක් විතරයි තියෙන්නේ. ඒ නිසා අපි ලකුවට මේ රාගයක් කිය, ලකුවට ද්වේෂයක් කිය, ලකු ඊර්ෂ්‍යාවක් කිය, ලකු ආදරයක් කිය, ලකු ප්‍රේමයක් කිය කියලා අපි හිතාගෙන හිටියට මොකද? මේවා ටිකක් පතුරු ගහලා බලනකොට මේක තියෙන මේ ප්‍රපංචය දිගහැරලා බලනකොට, විහිදුවලා බලනකොට, විසුරුවලා බලනකොට මේක ඇතුලේ ගන්න සාරයක් නැහැ. ඇතුලේ ගන්න අරටුවක් නැහැ. මෙතන නිකම්ම නිකං අර පතුරු ගොඩක් තියෙනවා. ඊට පස්සේ විඥාණය අර විදිහට විවිධාකාර දේවල් අතරින් එකක් තෝරලා ඒකට වටිනකමක් දීලා ඒක කෙනෙක් කරලා ඒක පුජ්‍යලේ කරලා ඒක දෙයක් කරලා එහෙම කටයුතු කරද්දී එතන තියෙන තනිකර මුලාවක්. මේ දහසකුත් දේවල් අතර අපි එකක් තෝරලා ඒකට බැඳිලා ඒකට හිර වෙලා ඒක තුලම নিমগ্ন වෙලා ඒක තුලම ඔන්න විඥානයේ වර්ධනය වෙලා කලින් දෙයක් නොතිබුණු ස්වභාවයක දෙයක් හදලා කලින් කෙනෙක් නොතිබුණු තැනක අපි කෙනෙක් හදලා කලින් සත්වයක් නොතිබුණු තැනක අපි සත්වයක් හදලා මේ නැති දෙයක් ඇති වශයෙන් පෙන්නලා එමෙතන ඇති දෙයක් නැති වශයෙන් පෙන්නලා සම්පූර්ණ මේ ප්‍රෝඩාවක් කරලා තියෙනවා සම්පූර්ණම ඇස්පෙන්දුමක් කරලා තියෙනවා තනිකරම විඥාවක් මේ කරලා තියෙන්නේ මවාපෑමක් මේ කරලා තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ විඥාණය උපමා කරන්නේ මායූපමංච විඥාණං කියලා. මේක ඇවිල්ලා නිකම්ම නිකං විඥාවක් ඇස්පෙන්දුමක් මෙතන තියෙන්නේ. අපි මුලා වීමක් මෙතන තියෙන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඒ ස්කන්ධ පහට ඊටාම වටිනා උපමා පහක් දීලා තියෙනවා. එහෙනම් අද අපි උත්සාහන්ත උනේ මේ කජ්ජනීය සූත්‍රය මුල් කරගෙන විවිධ ස්කන්ධයන් ගැන ටිකක් ගැඹුරට තවත් තේරුම් ගන්න. අපි ඉදිරියට බලමු මේ කජ්ජනීය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තව මොන දිශාවටද අපිව අරගෙන යන්නේ, ඒ හරහා කිබඳු අවබෝධයක්ද අපිට ලබා දෙන්න උත්සාහත් වෙන්නේ කියලා. ඒ නිසා අද ආරම්භක දවසේ මෙපමණකින් අපි සෑහීමකටපත් වෙමු. මේ උපාදානස්කන්ධයන් තවදුරටත් තේරුම් ගන්න, ඒවා ක්‍රියාත්මක වෙන ආකාරය අපි තුලින්ම වටහා ගන්න, තමන්ගේ කය තුලින් තමන්ගේ හිත තුලින් තේරුම් ගන්න, තමා වශයෙන්ම තේරුම් ගන්න අපි මේ සතිපට්ඨානය ප්‍රයෝගී කරගමු. ඒ සඳහා අප සියලු දෙනාටම මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක්, අද දින ධර්මදේශනාවෙන් සිදුවේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, අපි සුපුරුදු පරිදි කාට හරි අද ධර්මදේශනාවෙන් මූලික කරගෙන හෝ එහෙමත් නැත්නම් තමන් කරගෙන යන භාවනාව මුල් කරගෙන යම්සි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
එඩ්වඩ් මහතා කැසවීමක් කර තිබෙනවා ඔබගේ දහම් ගැටලුව ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, බොහොමකින් ලස්සනට මේ සූත්‍ර දේශනාව අපිට විස්තර කරලා දුන්නා. ස්වාමීන් වහන්සේ, මේ රූපතිතිකෝ පික්කවේ රූපං කියන තැන රූපණය ගැන උදාහරණ දෙනකොට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ අර බඩගින්න, පිපාසය, ඒ වගේම අර මදුරු කෑම, ඒ වගේ අර නිකන් රුප්පන ස්වභාවයක්, අර අපි නිකන් අපි කිව්ව ට්‍රිගර් වෙනවා කියන වගේ එකක් නේ. ඒ කියන්නේ අපිව රුප්පණය කරනවා, අපිව උද්දනවා, ඉද්දනවා වගේ. මම හිතන කටුකුරුන්දු ස්වාමීන් වහන්සේත් ඒ ඉද්දනවා වචනේ පාවිච්චි කරනවා. ඒ වගේ එතකොට අපි මේ සාමාන්‍යයෙන් භාවනාවකදී මේ රූපය කියන්නේ ඇත්තටම මේ තියෙන ශරීරය හෝ කය නෙවෙයි, මේ රුප්පන ස්වභාවය කියන එක වගේ භාවනා කළ යුතුද ස්වාමීන් වහන්සේ?
ඒක දැනෙනවා නම් හරි. ඒ කියන්නේ අපි රූප දිහා සියුම්ම බලද්දී දැන් මේ බුදුරජාණන් වහන්සේ දෙන අර්ථකථනය අනුවත් අපි ඒ තුල ඒ ඔස්සේ ටිකක් හිතුවහම අපිට මේකෙන් ඇති වෙන්නේ එක්තරාන්දම කලකිරීමක්නේ. අපි මේකට වටිනකමක් දෙන වෙනකොට මේක මහා වැඩක් නැහැ, මේක තේරුමක් නැහැ, මේක හරිම දුර්වල දෙයක් කියලා වගේ හැඟීමක් නේ අපිට ඇති වෙන්නේ. අපි දීපු වටිනාකම් දැන් නිකන් දුර වෙලා යamak. ඇතුළත පිටත කියලා අපි බෙදාගෙන අපි ඇතුළත කොටසට ලොකු වටිනකමක් දීලා තියෙනවා. නැත්තම් පිටතින් තෝරගත්ත කොටසකට ලොකු වටිනකමක් දීලා තියෙනවා. නමුත් දැන් එහෙම එකක් නැහැ. මේ කොයිවත් හරිම දුර්වල ස්වභාවයක් කියලා තමයි හැඟීමක් අපිට පහළ වෙන්නේ. දැන් ඒ වගේම අපි ටික ටික සූක්ෂම වන්දමින් අපේ කය අධ්‍යයනය කරද්දී අර මං කලින් විස්තර කරා වගේ මේක ඉරියව්ව පවත්වන හැටි බලද්දී මේක හැදිලා තියෙන කොටස්, කුණප කොටස් ගැන තේරුම් ගනිද්දී මේක ගැන ලොකු ඇල්මක් ඇති වෙනවා වෙනුවට මේක මහා දෙයක් නැහැ. මේක මහා වටිනාදයක් කියලා නැහැ කියලා නම් අපිට තේරෙන්න ගන්නවා. ඊට පස්සේ ධාතු මක්තමකින් මේක තේරුම් ගන්න. එතෙන්දි තමයි ඇත්තටම ඔන්න ඔය රූපණ ස්වභාවය තවත් ගැඹුරකින් වැටහෙන්නේ. මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය මොහොතක්වත් නිකන් ඉන්නේ නැහැ. දැන් අපි පඨවි ධාතුවේ ආපෝ තේජෝ වායෝ කියලා නම් දීලා තිබුණාට මේවා මේ අංශු කියලා ගන්න සුදුසු නැහැ. මේවා තියෙන ක්‍රියාකාරකම් රසක්. ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ තද වීම, රළු වීම, මෘදු වීම, සිනිඳු වීම, බර වීම, සැහැල්ලු වීම, ඊළඟට ගැලා යෑම, ඊළඟට උණුසුම් වීම, සිසිල් වීම, චලනයේ වීම. ඒතර මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් රසක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒත් එතන නැහැ කිසිම ස්ථිරත්වයක්. නිරන්තරයෙන්ම මේ ටික පැටලෙනවා. නිරන්තරයෙන්ම මේවා වෙනස් වෙනවා. අපිට කලින් කියන්න බෑ මේකේ අහවල් එකයි පහළ වෙන්නේ කියලා. පහළ වුණාට පස්සේ අපිට කියන්න බෑ මෙච්චර වෙලාවක් මේවා තියේ කියලා. අන්න ඒ වගේ හරිම ෂණ භංගුර බවක්, අස්තිර බවක්, කඩන බිඳන සුළු ගතියක් තමයි මෙතන තියෙන්නේ කියලා අන්න යෝගාවචරයේ ගැඹුරින් අවබෝධ කරගන්නවා. එතකොට තමයි අතර මේ රූපණය වීම ගැඹුරකින් කෙනෙක් අත්දකින්නේ. අතරම අනිත්‍ය ලක්ෂණය තමයි මෙතෙන්දී ප්‍රමුඛ කරලා ඉස්සරහට අරගෙන පෙන්නලා තියෙන්නේ.
ගොම්පින් සමිනාස තමයි එක දෙයක් අහන්න. මේ දැන් අපි සංඥා ගැන භාවනා, සංඥාව ගැන දකින්නකොට සංඥා ඔක්කොම දැන් අනිත්‍ය සංඥාව කියන එක අපි අර කොම ටික අවිජ්ජාව අස්මිමානේ ඔක්කොම නැසනවා කියලා කියනවා. හැබැයි මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ සංඥාව ගැන කියනකොට පාට, නිල් පාට, කහ පාට එහෙම දකිනවා කියලා. ඊට පස්සේ විඥානය ගැන කියනකොට විඥානය විස්තර කරන්නේ ඇඹුල් රස, තිත්ත රස එහෙම කියලා. එතකොට ඒ ඇඹුල් රස, තිත්ත රසත් ස්වාමීන් වහන්සේ මේ සංඥාවලින්නේ අයිති වෙන්නේ. ඒ වෙනස කොහොමද අපි දකින්න ඕන කියලා කරුණාවෙන් පැහැදිලි කළා.
ඔව්. ඇත්තටම දැන් සංඥා ඇතන් තැනක විස්තර කරනවා හය ආකාරයකින් සංඥා. රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. එතෙන්දී රස සංඥා කියන තැන දැන් මේ කියන ආකාරයෙන් ලුණු රස, තිත්ත රස, ඇඹුල් රස, පැණි රස මේ විදිහට විවිධ රස පෙන්ලා දීලා තියෙනවා. එතන තියෙන ඇත්තම අපි ගාව යම්කිසි හැඟීමක් තියෙනවා මේ පැණි රහක් දැනෙනකොට ඒ පැණි රහ හඳුන පැණි රහ වශයෙන් හඳුනා ගැනීමේ ඒ යම්කිසි හැකියාවක් අපිට දැන් ඇතිලා තියෙනවා. ඒක අපි ව්‍යවහාර කරන්නේ ආ දැන් මේක පැණි රහයි. මම සීනි ටිකක් කෑවා වැළඳුවා. ඒක පැණි රසයි. මම යම්සි අතුරු පසක් වැළඳුවා. ඒක පැණි රසයි කියලා මම තවත් කෙනෙක් එක්ක ව්‍යවහාර කරගන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. ඒතර එතන තියෙන්නේ ඒ ව්‍යවහාර කිරීමක් වචන භාවිතා කිරීමක් ඒ මගේ අත්දැකීම තව කෙනෙකුට විස්තර කිරීමක් එතෙන්දී මම විවිධ වචන පාවිච්චි කරනවා ව්‍යවහාරයන් පාවිච්චි කරනවා සම්මුතීන් පාවිච්චි කරනවා හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා දැන් අර විඥාන தත්ත්වයට ආවම ඊට වඩා ටිකක් එහාට ගිය ගතියක් තියෙනවා මේ දේවල් ඔක්කොම එකට දැනෙද්දී එකක් වෙන් කරලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා දැන් අපි හිතමු දැන් මං දීපු උදාහරණයේදී අපි හිතමු දැන් අපි ආහාර පිනක් අනුභව කරනවා ඒකෙත් එක රසයක් විතරක් නෙමෙයි. ඇතැම් විට තිත්ත රසයක්, ඇතැම් විට පැණි රසයක්, ඇතැම් විට ලුණු රසයක්, ඇඹුල් රසයක්. ඉතින් මේ වගේ විවිධ රසයන් තියෙන්න පුළුවන්. හැබැයි අපිට කුසලතාවයක් තියෙනවා මේ ඔක්කොම මැදෙහි එකක් එකක් වෙන් කරලා දැනගන්න. ඒතර මේ එක එකක් වෙන් කර දැනගැනීමේ හැකියාව විඥානස්කන්ධයේ හැකියාවක් වශයෙන් පෙන්ලා තියෙනවා. ඒතර අර සංජානාති කියන මට්ටමට එහා ගිය මට්ටමක් තමයි විජානාති කියලා කියන්නේ. සංඥාව කියන එක හුදු හඳුනා ගැනීමක් විජානනය කියන එක ඊට වඩා හඳුනා ගැනීමක් මේක තව කොහෙදෝ මන්ද මම අහලා තියෙනවා මේ උපමාවක් දැන් හිතන්න යම්සි කෙනෙක් මැණිකක් දකිනවා දරුවෙක් මැණිකක් දැකලා එයා ඒක අරගෙන අපි තුමු එයා කියනවා මේක හරි ලස්සන ගලක් ඉතින් අර වෙනත් ගල් අතුරින් එයා ඒක ටිකක් ලස්සනයි දිස්නයක් ගහනවා කියලා අඳුරගත්තා ඊට පස්සේ අම්මා ඒක දැකලා මේකයිල මැණික් ගලක් කියලා ඒක බොහොම ඊට වඩා වටිනකමක් දීලා එයා හඳුනගත්තා. හැබැයි අපි හිතමු මේක ගිහිල්ලා යම් තැනකට දුන්නා නම් එයා හොන්දට ඔන්න ටෝච් එකක් ගහලා ඒකේ තියෙන ඔක්කොම විස්තර බලලා එයා ඒකේ වටිනකමකුත් දෙනවා මෙන්න ඒකයිල අහවල් මැණික මෙන්න මේකේ වටිනකම මෙන්න මෙච්චරයි මේකේ බර මෙන්න මෙච්චරයි කියලා අන්න හාත්පසින් දැනගැනීම පරිජානාති කියලා මට්ටමක් කතා කරනවා. ඒතර අර සංජානාති විජානාති ඊට පස්සේ පජානාති කියලා අපිට ඔන්න ඔය වගේ අවස්ථා කීපයක් හඳුනා ගන්න පුළුවන් සංජානාති කියන මට්ටමේදී බොහොම ලාමක මට්ටමකින් දුර්වල මට්ටමකින් සම්මුතියේ මට්ටමකින් හඳුනා ගන්නවා විජානාති කියන කේන්දේ ඊට වඩා ටිකක් සූක්ෂම මට්ටමකින් හඳුනා ගන්නවා පජානාති කියන මට්ටමේදී තමයි ප්‍රඥාව මූලික කරගෙන හාත්පසින් දැනගැනීමක් සිද්ධ වෙන්නේ
බම්පින් සමිනස් තෙරුවන් සරණයි
ඊළඟ දහම් ගැටලුව පාරික සිරිවර්ධන මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
ගරු සයින්ස් අවසර මම ඇහෙනවද?
ඔව් ඇහෙනවා.
අන්නස් මේ ප්‍රශ්නෙත් ඇඩ්වෙට් මාස්ටර් එකේ ප්‍රශ්න අදාළ ප්‍රශ්නයක්. එතකොට දැන් අපි අර රූපට තීරණ විදියට අර රූපේ රූපතිති කියන වචනේ අපි සයින්ස්සේ ලෝකේ සාමාන්‍ය ලෝක මාත්‍රකමින් අපි කරන්නේ හිතනවා ඒ වෙලාවේ. නමුත් අපි දැන් ඒක තව වැඩිදුරට භාවනාවට ගියාම අපි මේ කායන පස්සනාවට එමු ගියාම බොහෝ විට මම හිතන අර අපි දැන් ත්‍රිලක්ෂණය බලනකොට ඒක ගෝචර රූපයක් ගන්නකම් සබ්දේ කියලා සබ්ද රූපේ කියලා. ඒතර එතන ඇති වෙනවා නැති ඇතිවීම සහ නැතිවීම කියන දේ ත්‍රිලක්ෂණය බලනවා. ඒතර එතනත් අපි අර රුප්පණය කියන වචනේ භාවිත කරන්න පුළුවන් නේද කියලා මට එහෙම හිතුණා. ඒක හරිද සතුට.
හරි හරි. මොකද ඒක තමයි මාත් අන්තිමට කිව්වේ. අර එඩ්වර්ඩ් මහත්තයාට කියපු මේ පිළිතුරේදී අපි මේ ඇත්තටම වෙනස් වීම අනිත්‍යත්වයට භාජනය වීම නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ස්වභාවයට ලක්වීම කියන එක තමයි ඇත්තටම ගැඹුරේ තියෙන්නේ. ඒතර මේ අනිත්‍ය ලක්ෂණය නිසාම තමයි එක අතකින් මේ විදිහට පීඩාවට ලක් වෙන්නේ වෙනස් වීමකට ලක් වෙන්නේ.
ඔව් ඒක නිසා අපිට නම් රූපණ කියන වචනේ නාම ධර්ම වලට යොදන්න යෙදිය යුතු නැහැ නේද සරණ කියලා උදාහරණයක් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ වලට ඒවත් වෙනස් වෙනවානේ.
ඔව්
ඔව් රූපණ කියන වචනේ
එතෙන්ට යොදලා නැහැ. ඔව් උපතේ රූපණය කියන වචනේ යොදලා තියෙන බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම රූප වලට අර කැඩෙනවා බිඳෙනවා කියන අර්ථයෙන් මට හිතෙනවා අර ඒක හොඳට අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන් සරලව පේනවා අවට දැක ගන්න පුළුවන් කාටත් තේරෙනවා මේ මදුරුවෙක් කෑවත් මේක ලෙඩ වෙනවා අවුව වැටුණත් මේක ඔළුව ගැක්කම හැදෙනවා පීතල හැදුනත් ඔන්න ගැහින්න ගන්නවා. ඉතින් අර තේරෙනවා මේ සාමාන්‍ය කෙනෙකුට බොහොම සරල අන්දමින් විස්තර කරද්දි මේකේ මේ රූපේ තියෙන යථා ස්වභාවය තේරෙනවා. ඒතරේ බුදුරජාණන් වහන්සේ රූපේ ගැන දෙන අර්ථ දක්වීම අපිව නිබ්බිදාවක් කරා යොමු කරනවා. අපි වාර සූක්ෂම අන්දමින් මේවා අන්වීක්ෂයකට දාලා පරමාණු ප්‍රෝටෝන න්‍යූට්‍රෝන ඇනලයිස් කරන්න නෙමෙයි. මේක මේ මදුරුවක ඇවත් ලෙඩ වෙනවා. අලුව පෑවුවත් මේකට පීඩාවට ලක් වෙනවා. බඩගින්නක් ආවත් පීඩාවට ලක් වෙනවා. පිපාසයක් ආවත් පීඩාවට ලක් වෙනවා. කියලා අර මේ කයේම තියෙන කැඩෙන බිඳෙන දුර්වල ස්වභාවය ගැන තමයි අපි අපේ අවධානය යොමු කරන්නේ. තොරර අපි දීපු අධිවටිනාකම දැන් ඔන්න පොඩ පොඩ නැති වෙලා ඇත්ත නේද මෙතන මේ දුකක් නේද තියෙන්නේ මෙච්චර කාලයක් මම මේ මහා ලොකුවට හිතාගෙන තිබුච්ච තැන තින මෙන්න මේ බඳු මහා දුර්වල තත්වයක් නේද කියලා අන්න අපි ටිකක් බිමට බහැලා බලන ගතිය වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන ගතියක් තමයි අපි දුල ඇති වෙන්නේ
නමස්කාර වෙන අවස්ථාවලදී ගියා මේක අපි ලෝකෝත්තර මට්ටමේ ඉන්න රූපණේ කියන වචනය අපි භාවිත කරන්න පුළුවන් නේ ඉස්සරහට. ඒ අර මම ඉස්සර කිව්වා. ඒක පොහොස් කියනවා.
ඒ අනිත්‍ය ලක්ෂණය පැත්තෙන්ද?
අනිත්‍ය ලක්ෂණය බලනකොට අපිට කියන්නේ ඒ අය ලෝකෝත්තර මට්ටමේ ඉන්න දැන් ඒ අනිත්‍ය ලක්ෂණය කියලා කතා කරන්නේ. ලෞකික මට්ටමේ නෙමෙයි දැන් මෙතන කිව්වේ මේ කච්චදී සුත්‍රයේ කියන ලෝකෝත්තර ලෞකික මට්ටමේ කියලා ඉතින් අපේ රූපදීදී මසි මදුරෝ සීතල විපාසය බඩගින්න කියන එක. ඒක සාමාන්‍යයෙන් අපි අපි ලෝකේ ඉන්නකොට නමුත් අපි අතින් ඉති ලක්ෂණය බලනකොට අපි ඒකින් පොඩ්ඩක් ඈත් වෙලානේ අපි ලෝකෝත්තර මට්ටමේ ඉන්න අපි දැන් බලන්නේ ත්‍රි ලක්ෂණය සමදිත්‍ය. එතකොට අපි මේ ඒක ටික යදවන්න පුළුවන් නෝ ටිකේක අවස්ථාවේ සාස්ත්‍රඥ වහන්සේක විග්‍රහ කළා තියෙන එක විදිහට නේ
සාරය. ඒක අන්දමින් විස්තර කරලා තියෙනවා. අනිත් එකෙන් ත්‍රි ලක්ෂණ මට්ටම ලෝකෝත්තර මට්ටමක් වශයෙන් විස්තර කරන්න බෑ. ඒක විපස්සනා මට්ටමක් වශයෙන් විස්තර කරන්න පුළුවන්. සම්මාදිට්ඨිය තමයි දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨියේදී මහත්ය කියන කතාව ඇත්ත. ඉතින් අපි අර ඒකට බැඳෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව එකින් අයින් වෙලා බලන ලක්ෂණයක් තියෙනවා. හැබැයි ඊටත් එහා යෑමක් ලෝකෝත්තර සම්මාදිට්ඨියකින් දේශනා කරනවා. ඒ කියන්නේ ආශ්‍රව ඇති කරගන්න නැතිව ඒවට බැඳෙන්නේ නැතිව ඒවා එකක්වත් ඇසුරු කරන්නේ නැතිව දැන් අපි අනිත්‍ය ලක්ෂණයක් දුක්ඛ ලක්ෂණයක් අනාත්ම ලක්ෂණයක් දකින්න තාම අපි මේ සංස්කාර එක තියෙන ගනුදෙනුවක් නිසානේ.
ඒත්
එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ගැන කතා කරද්දී ඊටත් එහා ගිහිලා ඒකේ ඇත්ත తත්වයේ තේරුම් ගැනීම නිසා මේකෙන් අයින් වෙලා ඒකෙන් නිදහස් වෙලා එතනින්මනේ එතනනේ ලෝකයෙන් ඈතර වීමක් ගැන අදට කතා කරන්න වෙන්නේ. අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ තාමත් මේ ලෞකික මට්ටමේ. ලෞකික මට්ටමේ කියනට වඩා නැත්තම් සංකත මට්ටමක. හැබැයි අසංකත මට්ටමක් කියලා කියන්න වෙන්නේ මේ ලෞකිකත්වයේ ඉක්ම ගිය මට්ටමක්. එහෙමත් නැත්තම් මේ සංකත මට්ටම ඉක්ම ගිය මට්ටමක්. එතකොට ඉතින් මේ සංකත දේවල් වල ඇසුරක් නොලබන තත්ත්වයක් තමයි විස්තර කරන්න වෙන්නේ. ඒක ඇත්තටම අද ධර්ම දේශනාවට අදාළ නැහැ. මම මේ මාතය අහපු ඉඳන් කිව්වේ. දැන් ඔය කච්චානගත සූත්‍රයේදී එහෙම ටිකක් අර ඇත නැත කියලා ගන්නේ නැතුව එකකටවත් බැඳෙන්නේ නැතුව මේක හේතුඵල ධහමක් තියෙන බව තේරුම් අරගෙන ඒ දේවල් ගොඩනගන්නේ නැතිව එහෙන් අයින් වෙලා ඉන්න ගතිය. එකක්වත් ග්‍රහණය කරන්නේ නැතුව උපාදාන කරන්නේ නැතුව ඉන්න ගතිය තමයි ඉස්සරහට ගන්නෙ. එතකොට කිසිම සංකත දෙයක් එක්ක ගනුදෙනුවක් දැන් ලොකුවට සිද්ධ වෙන්නේ නැහැ. මේ දේවල් තියේවි නමුත් ඒවැයෙන් පීඩාවට ලක් වෙන්නේ නැහැ. ඒවා අරමුණු කරගෙන ඒවැය තුළ විඥානය බැසගෙන යන්නේ නැහැ. හේතුඵල දහම තමයි මේ ලෝකෝත්තර මට්ටමක් දක්වා යන්න පාර කපන්නේ කියලා කියන්න පුළුවන්.
ආදරයයි කරුණාවයි කියන ලොකු වෙනසක් තියෙනවා කියලා. ආදරේ පිටිපස්සේ තියෙනවා ලව් මේ රාගය ද්වේෂය ඩෙෆිනිටිව් මොහයක් තියෙනවා. මොහේ නිසා ඒක ඇති වෙන්නේ. අපි ආදරේ අපි මුචි කාලේ අම්මලා තාත්තලා දිනලා දැන් අපි කිමින් සිටු කියලා අපි ඒක අනු මුණු පුරන්න මිනිපිරියන්න දෙනවා අපි දැන්. ඒක සංක්‍රමණය වෙලා. එතන නමුත් මේ අවස්ථාවේ අපි මොකක් කළා බලන්න මේ දුක් තමයි මුනි දරවෝ කියන කරුණාවයි. අපි ආදරේ කියන පස්සේ තියෙනවා රාගය ද්වේෂයයි. මොසාර කරුණාව කියන්නේ කොහොමද අපි ඩෙවලොප් කරන්නේ? ඒක අපි දැන් මුණු මුණු යාගේ
පොඩි දරුවන්ගේ තියෙන මේ යාගේ දිනුවට අපි සතුරු වීම ආරම්භ කරනවා. එතන තියෙන මුදිතාව. ඔව්. දැන් ඔතන හතරක් තිබෙන්නව. මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියලා. දැන් මෙත්තා කියන එක ගත්තොත් කවුරු කෙරෙහිත් ඇති මිත්‍රශීලී, මිතුරු ස්වභාවය, මෛත්‍රී ස්වභාවය කියලා ඉතින් මෙත්තා කියන එක සාමාන්‍ය අත්දක් කරනවා. ඊළඟට කරුණා කියන එකේදී එන්නේ තවත් කෙනෙක් ඉන්නේ මට වඩා ටිකක් දුර්වල තැනක. මට වඩා ටිකක් අනුතුරුදායක තැනක. මට වඩා දුක්ඛිත තැනක තමයි දැන් එයා ඉන්නේ. ඒතර අන්න එයා ඒ දැන් ගත කරන ඒ දුක්ඛිත මට්ටම කෙරෙහි දැන් මගේ යම්සි හද කකිය වෙන ස්වභාවයක්. හද කම්පා වෙන ස්වභාවයක්. එයාට පිහිට වෙන්න ඕනා කියන වගේ හැඟීමක් තමයි කරුණාව වශයෙන් පෙන්වන්නේ. එතකොට සංසන්දනාත්මකව බැලුවහම මට වඩා දුකින් අඩු මට්ටමේ සැපෙන් අඩු මට්ටමක තමයි එයා ඉන්නේ. එතකොට තමයි අන්න මගේ හද කකියන්නේ අනේ මේ මනුස්සයට මම පොඩ්ඩක් පිහිට වෙන්න ඕනේ, මෙයාට මම උපකාර කරන්න ඕනේ, මෙයාට පිහිට වෙන්න ඕනේ, මට කීයක් හරි දෙන්න ඕනේ විදිහට අර එයා ගැන යම්සි කම්පණය වෙන ගතියක් තියෙනවා. ඊළාට මුදිතාව කියන එකෙදි තියෙන්නේ සමහරට එයා මටත් වඩා හොඳයි, මටත් වඩා දියුණු වෙනවා, මටත් වඩා ඉක්මනට එයා කටයුතු කරගෙන යනවා, මටත් වඩා පොහොසත්, මටත් වඩා ගුණවත්, සම්පත් වේවි ඔයගේ මොනමන හරි, ඒ කියන්නේ එයාගේ තියෙනවා දැන් යහපතක් නැත්තම් දියුණු වෙන පැත්තක්, මටත් වඩා සැප විඳින පැත්තක්, සාර්ථකත්වයක් එයා පෙන්නුම් කරනවා. හැබැයි සාමාන්‍යයෙන් අපි ඒ වෙලාවේදී ඊර්ෂ්‍යා කරනවා. ඒ ඊර්ෂ්‍යා කරනවා වෙනුවට මුදිතාවක් පහළ කරගන්නවා. තවදුරටත් මෙයා තව දියුණු වේවා, තවදුරටත් මෙයාට යහපතක් වේවා, මෙයාට තවදුරටත් දීර්ඝායුෂ වේවා. ඔන්න මේ විදිහට මේ ඒ තවත් කෙනාගේ කෙනෙක්ගේ සැපයක් දැකලා ඒ කෙනෙහි හිතේ පහළ කරගන්න පහන් ස්වභාවය ප්‍රසාදය තමයි මුදිතාව වශයෙන් පෙන්වන්නේ. උපේක්ෂාවෙදි පෙන්වන්නේ මේ මැදහත් බව. අපි දුකටපත් වෙච්ච කෙනෙක් දැකලත් ලොකුවට ඉතින් කම්පාවකට ලක් වෙන්නේ නැහැ. අපි ඒක කර්මානුරූපව මේක වෙන්නේ නැති එහෙම කියලා නිකන් අපි අර මැද්දේ ඉන්න ගතියක්. සැප විඳින ගතියක් දැකලායි කියලත් අපි ලොකුවට ඉතින් දඟලන්නේ නැහැ. එතරම් මැද ඉන්න ගතියක්. අපි ඉන්නේ පොඩ්ඩක් නිකන් අර දුරස්ත වෙලා. මේක හේතුඵල දහමක් කියන පදනමක් මත පිහිටාගෙන. එතන තමයි උපේක්ෂාවකට යන්න තියෙන්නේ.
තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව බන්දු ජීව මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ මුලදීම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේ භවය කියන තැන අපි දැන් අපිට ගෝචර වෙලා තියෙන්නේ අපි දැන් සතිපට්ඨානිය වඩාගෙන යනකොට මේ තෘෂ්ණාව නිසා විදිකටම හැදීගෙන යන භවයනේ.
හ්ම්.
එතකොට මෙතනදී දැන් කියන්නේ බුදුන් වහන්සේ කියන්නේ මේ කියන්නේ මේ තියෙන කය අයින් වෙලා අලුත් කයක් හැදීම. එතකොට භවය කියන එක දැන් අපි දැනන් අපි මෙතන අත්දකපු එක නෙමෙයිද? එතකොට බුදුන් වහන්සේ කියන විදිහට මේ කය නැති වෙලා වෙනම උත්පත්ති භවයක් හැදීමද කියන එක ගැන පොඩ්ඩක්
නෑ. මෙතන ඉතින් අර දේශනා මේ අපිට පැහැදිලි කරලා දෙන ආකාරයනේ. ඒ කියන්නේ කලින් හිටිය භවයක්, කලින් හිටිය භව 10ක්, කලින් හිටිය භව 100ක්. ඉතින් එහෙම ඉතින් විස්තර කරනවා. එතකොට තමයි ඉතින් අපිට තේරෙන්නේ. නමුත් ඉතින් ඒතන තියෙන නම් මේ පංච උපාදානස්කන්ධයක්මයි. ටිකක් ගැඹුරින් බැලුවාම මෙතන තියෙන්නේ මහා ලෝකයට. ඔව්, මෙතන මහා ලෝකයට අපි ඊළඟ භවයක් තියුණායි, කලින් භවයක් තියුණායි කියලා අපි විස්තර කරාට මොකද මේ විස්තර කරන්නේ පංච උපාදානස්කන්ධයමයි කියලා. ඉතින් අර ඒක ටිකක් පරමාර්ථ මට්ටමකට දාලා කියලා දෙනවා.
ඒක අපි දැන් මේ මොහොත අත්දකින කොටත් අපි දැන් ඔය විඩින් විට තෘෂ්ණාව නිසා මේ භවය හැදෙනවා, පංච උපාදානස්කන්ධය කියන්නේ ඕකම හැදි හැදි යනවා කියන එක දැන් අපි අත්දැකලා ඒවා මිදිලානේ. දැන් අනිශ්චිත ස්වභාවයක් අත්දකින්න නිසා වුණාද?
ඔව්.
එතකොට ඒක තමයි අපි දැන් බලන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ කය මැරෙන මොහොතේදී ආය යම් කිසි තෘෂ්ණාවක් ඉතුරු වෙච්ච නිසා කාපව ඇති වෙන එකම විතරක් නෙමෙයි නේද භවය කියන්නේ? දැන් අපි මේ මොහොතින් මොහොත තෘෂ්ණාව නිසා දිගින් දිගටම මේ සංසාර හැදි හැදි යන එක
අනිවාර්යයි.
භවය කියලා කියනවා නේද?
ඔව් 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 අනිවාර්යයි. ඒ කියන්නේ දැන් අපි ඊළඟ භවයක් ගැන කතා කරන්නේ ටිකක් හුඟක් එහාට ගිය මට්ටමකද. හැබැයි අපි භව තණ්හාව හරහා ඊළඟ මට්ටමක් තමයි හදන්නේ. හිතන්න දැන් මට දැන් තියෙන වාහනේ හොඳ නෑ මම හොඳ හොඳ කාර් එකක් ගන්න ඕනේ ඊට වඩා හොඳ එකක් ගන්න ඕනේ දැන් මේ බබ තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ දැන් තියෙන එකෙන් සෑහීමකටපත් වීමක් නැහැ තෘප්තිමත් බවක් නැහැ මම ඊට වඩා හොඳ එකක් අවශ්‍යයි කියලා අර ඊළඟ මට්ටමකට යන ගතියක් එතන ජීවත් වෙන ගතියක් අර මම හිතින්ම වා ගන්නවා මම ඒ බඳු මට්ටමක ඒ බඳු වාහනයක යන හැටි ඒක පරිහරණය කරන හැටි දැන් මම මේක ඇස් දෙක පියාගෙන ඒක නිකන් අත් විඳිනවා හිතින් හදාගෙන අත් විඳිනවා දැන් මම මේ අලුතෙන් හදාගෙන ඒ තත්ත්වයක් ඉතින් එතකොට දැන් හිතන්න දැන් කාට හරි දෙන්නේ මෝටර් සයිකලයක් හැබැයි එයා කල්පනා කරනවා නෑ මේක හරියන්නේ නැහැ මම කාර් එකක් ගන්න කාර්යයක් අරගෙන මෙන්න මෙහෙම තමයි මම ඒක එලවන්නේ මේ විදිහට තමයි මම මගේ දරුවාවත් ඒකේ නැග්ගගෙන මෙන්න මේ විදිහට තමයි මම යන්නේ කියලා ඉතින් අර එයා ඒකේ උජාරුවට යන හැටි එලවන හැටි දැන් ඕන්නම් S2 පියාගෙන යාට ඒ කාර් එකක් පදවන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් දැන් මේ කෙනෙක් වෙලා දැන් වාහන නැත්නම් කාර් හිමියෙක් වෙලා දැන් දැන් එතකොට දැන් ඉන්නේ මේ වෙනල මට්ටමක ඇත්ත වශයෙන් ඉන්නේ එක මට්ටමක දැන් එයා හිතින් හදාගෙන ඉන්නේ වෙන මට්ටමක් ඉතින් එතකොට මේ විදිහට අපි මේ භව තණ්හා මූලික කරගෙන ඊළඟ මට්ටම් හදා හදා ඒවා බවටපත් වෙන්න දඟලනවා. ඒ සඳහා අපේ යොමු වීමක් තියෙනවා. ඒ සඳහා එක්තරා අන්දමක දිරිගැන්වීමක් තියෙනවා, ඒ පෙළඹවීමක් තියෙනවා. ඒ ඔස්සේ අපි ක්‍රියාත්මක වෙනවා. ඒතර අපිව නිකන් අර කැරට් තලයක් පෙන්නලා ඉස්සරහට ඇදගෙන යන බූරුවෙක් වගේ අපි දෙන ඒ ඔස්සේ දුවනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මේ භව තණ්හාවෙන් කරන්නේ. හැම තිස්සෙම ඊළඟ මොහොතකට අපේ අවධානය යොමු කරනවා. ඊළඟ දවසේදී මට සැනසීමක් ලැබෙයි. ඊළඟ මාසෙදී හැමදේම හරියාවි. ඊළඟ අවුරුද්දේදී ඔක්කොම ටික හරියාවි. ඊළඟ අවුරුද්දේ මම මෙන්න මෙහෙම කරනවා. කියලා අර ඊළඟ මොහොතක් පෙන්න අපිව තව තව එහාට ඇදගෙන යන ගතියක් තමයි තියෙන්නේ. දැන් ඒකම තමයි එහාට ගිහිල්ලා ඊළඟ භවයක් දක්වත් යන්නේ.
කියන්නේ මරණ මොහොතේදී ඒ ඇති වෙන සිතුවිල්ල අනුව මේ ඊළඟ උප්පත්තියකට යනවා කියන එක එතකොට එහෙම තමයි ගන්න ඕනේ.
ඔව් ඔව්.
බව කියන එක දෙකටම පාවිච්චි කරන්න පුළුවන්.
පුළුවන් පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය කියන භව තණ්හාව තුලින් අපි මේ ගොඩනගා ගන්නා తত্ত্বය. ඒකටත් භව කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකෙම විකාශනයක් තමයි ඉතින් කාම භවය, රූප භවය, අරූප භවය කියලා කියන්නේ. එතකොටත් ඔන්න අපි ඒ රූප භවයකට ඔන්නයි යන්න පුළුවන් අරූප භවයකට යන්න පුළුවන් ආයෙත් කාම භවෙම උපතක් ලබන්න පුළුවන් එතකොට මේ හිත භව තත්වයන් ක්‍රියාත්මක වෙන්නේ එතකොට මෙන්න මේ භව අවස්ථා තුන කාම භවය රූප භවය අරූප භවය කියන අවස්ථා තුනේදී තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ ඒවැය තියෙන සියුම් කෑලි තමයි තින් ඔය අපි කතා කරන ඔක්කොම දැන් මේ කාම භවයේදී තමයි මම එතකොට අර වගේ කාර් එකක් එලෝගෙන උජාරුවට යන තත්වයක් මම ආරෝපණය කරගන්නේ කාම භවයේදී නැත්තම් ඔන්න මම හිතනවා මම ධානයක් වඩලා මේ විදිහට ලස්සනට ඉන්නවා වුණාට ඕන හිතන්නත් පුළුවන් කෙනෙකුට. එතකොට ඉතින් රූප භවයක් මූලික කරගත්ත ඇල්මක් තියෙන්නේ.
ඊළඟට ස්වාමීන් වහන්සේ සංඥා කියන කොටසට ආවහම දැන් අපි ගත්තත් එහෙම දැන් අපි අනිශ්චිත ස්වභාවය ඉන්නකොට අපි දැන් ඇත්තටම විඥානයක් ඇසුරු කරෙන්නේ නැහැවත්. එතකොට අලුතෙන් විඥානයක් හදන්නේ එහෙම ඉන්නවා.
හරි.
නමුත් අපි සංඥා කියන කොටස ආපහු එතනදී මතුවෙනවනේ දැන් අපි මොනවා හරි වැඩක් කරන්න ගියාම ඒකට අදාළ යම්කිසි හඳුනා ගැනීම කොටසක්
ක්‍රියාත්මක
කරන්න වෙනවනේ.
ඔව්.
එතකොට ස්වාමීන් වහන්සේ එතනදී ආපහු ඒ කියන්නේ විඥානය තුළ අපි සංස්කාර කොටසක් නැති වුණාට ඒ විඥානය එතනදී ආපහු මතුවෙනවනේ ස්වාමීන්
මතුවෙනවා වුණාට වර්ධනය වීමක් වෙන්නේ නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. දැන් හිතන්න හිතට යම්කිසි සංඥාවක් ආවා. ඒ මට්ටමේදී අපි කටයුතු කළා. හැබැයි අපි ඒකේ බැහැගෙන ඒකට පොහොර දාගෙන ඒක තුල වර්ධනය වෙලා එච්චර ගැඹුරකට යන්නේ නැහැ. අර විඥාණයට මුල් බැහැ ගන්න තරම් කාලයක් නැහැ. නිකන් ඒක ආවා ගියා ඒක අපි ඒ වෙලාවේදී පරිහරණය කරලා අත්හැරලා දැම්මා. දැන් අපි විඥාණය ගැන විස්තර කරද්දී ඔය උපේ සූත්‍රයේදී එහෙම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා රූප උපයං වා භික්කවේ විඥානං තිට්ඨමානං තිට්ඨේය රූපාරම්මණං රූපපතිත්තං බුද්ධින් විරූල්හින් වේපුල්ලං ආපජ්ජේය බුද්ධින් කියලා කියන්නේ වර්ධනය වෙනවා විරූල්හින් කියන්නේ තව තව පෘතුල බවට පත් වෙනවා තව තව ඉස්සරහට යනවා වේපුල්ලං විපුලත්වයකට පත් වෙනවා සම්පූර්ණ පරිපූර්ණ තත්වයකට දක්වා පත් වෙනවා ඉතින් එතකොට අර මුලින් පුංචි එක මේ අපි හිතමු ඇඟිල්ලක් දාගත්ත කියලා තාම යාට මේ මුළු ඇඟම දාගන්න හම්බෙලා නැහැ. යා මුලින්ම එයා ඇඟිල්ලක් දාගත්ත වෙලාවේදී අපි සපෝට් කළොත් එහෙම අපි අනුග්‍රහ කරන්න කියත් ඔන්න එයා අතම දාගන්නවා. ඊට පස්සේ ඊළඟ අතක් දානවා. ඊට පස්සේ ඊළඟ කකුලක් දානවා. ඊට පස්සේ ඊළඟ කකුලක් දානවා. දැන් මුළු ඇඟම දානවා. දැන් ඉතින් ඔන්න හොඳටම එතන පිහිට ගත්තා. ඒක තමයි මේ බුද්ධින් විරුල්හින් වේපුල්ලං ආපජ්ජිය කියලා කියන්නේ. හැබැයි දැන් අපි සාමාන්‍යයෙන් කටයුතු කරද්දී බැහැර වෙලා උපාදාන නොකර කටයුතු කරද්දී ඔය මට්ටමට එන්නේ නැහැ. ඒ අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියන මට්ටමට එන්නේ නැතිව ක්‍රියාකාරකමක් කරගෙන යනවා. ඒ ගැන අපි ලොකුවට සතුටු වෙන්න කියා පාන ඒක අස්සට රිංග ගන්න යන්නේ නැහැ. මේ වැඩේ කරගෙන යනවා.
ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ওই සංඥා කියන කොටසදී දැන් අපිට රූප සංඥා, ශබ්ද සංඥා ඒ ඔක්කොගෙම එකතුවක් හරහා නේද විඥානය කියන එක. දැන් මොකද අපි ගත්තොත් එහෙම දැන් අපි අයන්න. අයන්න කියන එකට අදාළ සංඥාවක් තියෙනවා රූපමය වශයෙන්. ඒ වගේම දැන් අපි ඒක ශබ්දමය වශයෙන් උත් ඒක අහලා තියෙනවා. එතකොට ඔය ටික ඔක්කොම ඇති වෙන්නේ එකටනේද ස්වාමීන් වහන්සේ අපි කියන්නේ වෙන් කරලා
පෙන්වුවාට. සම්පූර්ණ නැද්ද? ඔව්. ඒ කියන්නේ දැන් මේ ස්කන්ධ වෙන්වෙන් වශයෙන් මේක විග්‍රහ කරලා පෙන්වුවාට මොකද අපි අත්දැකීමක් ලබද්දී මේ හැම ස්කන්ධයක් මෙතන නිරූපණය වෙනවා. ඒගොල්ලන්ගේ යම් යම් කාර්ය එතන ඉෂ්ට වෙනවා. හැබැයි යම් යම් ස්කන්ධ එතන වැඩි අවධානයක් ලක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මූලිකත්වය අරගෙන කටයුතු කරන්න පුළුවන්. අනිත් ඒවා නිකන් අප්‍රධානයි වගේ. හැබැයි මේ පහම තියෙනවා.
එතකොට ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ප්‍රතිපදාව කරගෙන යනකොට වෙන්නේ එතකොට දැන් අපි කිසිම يعني සංස්කාර හදන්න නැතුව මොකුත් නැතුව එහෙම ඉන්නකොට තියෙන මේ විඥානය තුළ ආපහු අපි මොනවා හරි හැලීම් ගැටීම් ඇති වෙන්නේ අපේ තියෙන පරණ හඳුනා ගැනීම ඇලීම් ගැටීම් නිසා කියන එක දැන දැන ඒවා ටික ටික අයින් වෙවි ගිහිල්ලා ඒ කියන්නේ නැවත නැවත විඥානය අලුත් වෙවි ඒ කියන්නේ විඥානේ අපි දැන් මෙතෙක් කල් තිබුණු කෙලෙස් නැති වෙවි යෑමක් නේද දෙන්නේ ප්‍රතිපදාව තුළ වෙලා අන්තිමට මේ අනිශ්චිතවම ඉන්නවා කියලා කියන්නේ කියන එක ඒ වගේ කියලා තමයි මට හිතුනේ මේ වෙන කාර්යය.
ඒ කියන්නේ ඇත්තටම අර හදන විඤ්ඤාණ, එන යන විඤ්ඤාණ, බැහැ ගන්න විඤ්ඤාණ, බැහැගෙන වර්ධනය වෙන විඤ්ඤාණ ඒවා එන්න එන්න අඩු වෙගෙන යනවා. දැන් ආයි එක තැනක අල්ලගෙන එකක් තෝරගෙන ඒක බැහැගෙන ඒක එතනම läගගෙන ඒකෙම වර්ධනය වෙලා එහෙම තත්ත්වයක් දැන් එන්න එන්න අඩු වෙනවා. ඒ වෙනවට නිකන් දැනුවත් බවක් කොහෙවත් නොපිහිටි දැනුවත් බවක් කොහෙවත් අල්ලගත්තේ නැති දැනුවත් බවක් කොහෙවත් උපාදාන නොකල දැනුවත් බවක් තියෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. නැත්තම් වෙන විදිහට කියන්න පුළුවන් පේනවා හැබැයි උවමනාවෙන් බලන්නේ නැහැ. ඇහෙනවා හැබැයි සිලෙක්ට් කරලා උවමනාවෙන් අහන්න යන්නේ නැහැ. ඒකම අහනවා කියලා එහෙම ලොකෝට යන්නේ නැහැ. ඊළඟට දැනෙනවා රස දැනෙනවා හැබැයි අරකම ඕනේ කියලා ඒකම අල්ලගෙන එහෙම රස බලන්න යන්නේ නැහැ. ඊළඟට සුවඳක් දැනෙනවා නමුත් මේ සුවඳ දැන් ඕනේ කියලා ඒක පස්සේ දුවන්නේ නැහැ. රසත් දැනෙනවා ඒ රසම ඕනේ කියලා ඒ පස්සේ දුවන්නේ නැහැ. ඊළඟට ස්පර්ශයක් දැනෙනවා හැබැයි මේක මං විඳින්න ඕනේ කියලා ඒක හඹාගෙන ගිහිල්ලා විඳින්න යන්නේ නැහැ. හිතට සිතුවිලිත් එනවා හැබැයි ඒක මගේ කරගෙන ඒකෙන් කෙනෙක් හදාගෙන ඒකේ පැටලීගෙන සත්‍යේ පුජ්‍යලේ හදාගෙන එහෙම යාවක් නැහැ. ඒ වෙයි ඒගොල්ලෝ ඇවිල්ලා යනවා. එතකොට තමයි අර සංඥා කෙරෙහි බුදුරජාන් වහන්සේ කියන්නේ විරත් භාවය. එතන සංඥා විරත්තස්ස න සම්ති ගන්ථා කියලා දේශනා කරනවා. ඒ කියන්නේ සංඥාවන් කෙරෙහි දැන් තියෙන නොඇලුණු ස්වභාවය. ඉස්සර නම් අපිට තිබුණේ ලොකු වටනකමක් දීගෙන ඒකට පුජ්‍යලේක ආරෝපණය කරගෙන අරයා මෙයා කියාගෙන ඒක තමයි හරි ඒක තමයි නිවැරදි අනිත් ඒවා ඔක්කොම බොරුයි කියාගෙන එහෙම පැටලිච්ච ගතියක්. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා ඒවයි ගැන එච්චර ලොකු තැකීමක් කරන්න නෑ. ඒවා නිකම්ම නිකන් හිස් දේවල් බවට පත් වෙනවා. මිරිඟු බවට පත් වෙලා. ඉතින් ඒ නිසා දැන් මේවා වතුර කියලා පස්සේ දුවන්න යන්නේ නැහැ. දන්නවා මිරිඟු කියලා. එතකොට අන්න හිතේ ගැට ගැහිම් නැහැ කියලා කියනවා. කෙලස් ගැට හටගන්නේ නැහැ. මොකද දැන් මෙයා මේවා පැටලෙන්න යන්නේ නැති නිසා.
ඔව් නමුත් සමහරවිට අපි අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට දැන් අපි විඥාන ස්වභාවය අනිත් විඥානයක් හදන්නේ නැතුව එහෙම ඉන්නවා. නමුත් දැන් අපේ තියෙන අනුසය නිසා නමුත් විචින් විට විඥානය මතුවෙනවනේ.
වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම.
මතුවෙන එක හඳුනා ගැනීම තුලින් ඒ ආකාරයෙන් දැනුවත් බව ලබමින් ලබමින් ගිහිල්ලා ඒ කියන්නේ අන්තිමටම වෙන්නේ කිසිම ආකාරයකට අපව විඥානය මත නොවන ස්වභාවයක්ද වෙන්න ඕන.
එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ තවදුරටත් ඒ නාම රූප දැලේ පැටලෙන්නේ නැති තත්වයකට එනම් හිතපත් වෙන්න ඕන. දැන් අර කියන්නේ මේ ජටා සූත්‍රයේදී එහෙම ඒ අපි ඒ තිබිච්ච ගැට ඔක්කොම ලිහෙන්නෝ. දැන් හිතේ හටගත්ත ගැට ගොඩක් තියෙන. ව්‍යාකූලත්වයක් තියෙන. පැටලිලි සහගත බවක් තියෙන. ඒ පැටලිලි ඔක්කොම ලිහිලා නිකන් සරල තත්වයකට, ලිහිච්ච තත්වයකට, ශාන්ත තත්වයකට ඒ මේ හිත ඇතුලේ සංඥා ලකුවට නැවත නැවත පහළ වෙවි වද දෙන තත්වයක් නැතිව පිරිසුදු වීමකට දක්වා තමයි එමනම් දහම අනුව කියන්න වෙන්නේ යනවයි කියලා.
මෙමයි සමුංගාස පැහැදිලි මාසෙට තෙරුවන් සරණයි මුතු බව නිරෝගී බව ප්‍රාර්ථනා.
හොඳයි හොඳයි තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව බුද්ධ රණවීර මහතා දහම් කියනවා.
චුට්ටක් හයියෙන් කියන්න ඇහෙන්නේ නැහනේ.
ආසයි සෙන්වත් ස්වාමීන් වහන්සේ අහනවාද?
ආ දැන් පොඩ්ඩක් ලාවට ඇහෙනවා.
ආ ස්වාමීන් වහන්ස මේ දැන් ඔය කෙනෙකුගේ හිතේ පහළ වෙන්නේ නික්කම්ම සංකල්පනාවක් නම් ඒකත් සංස්කාර ස්කන්ධයටම අයිති වෙන්නේ ස්වාමීන් වහන්ස.
ඔව් ඔව් ඔව්. හැබැයි ඉතින් ඒවා ප්‍රයෝජනෙට ගන්න වටිනවා. ඒ කියන්නේ දැන් අපි එකපාරට දැන් මේක දැනගත්තා කියලා ඔක්කොම ඉතින් බහැර කිරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ, අවස්ථානුකූලව ප්‍රයෝජනෙ ගනිමින් ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඒකයි සාමාන්‍යයෙන් කියනවා, يعني ආරෂ්ඨාංග මාර්ගයත් කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය කියන්නේ සංස්කාරයක් තමයි. හැබැයි ඒකෙන් පාර පෙන්නන්නේ සංස්කාර දුරු කරන මාර්ගයකට, සංස්කාර සමනය කරන මාර්ගයකට.
එහෙමයි ස්වාමීනි. ඒක එතකොට දැන් කෙනෙකුට හිතනවා නම් ඒක
සංස්කාර සංදේ තමයි
අපි මොකද්ද? එතකොට ස්වාමීන් වහන්සේ
ඔව්
මේ ඇහෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ?
ඇහෙනවා ඇහෙනවා.
එතකොට ස්වාමීන් වහන්සේ අපේ මට්ටමේදී අපිට ඔය දැන් කලින් ඔබ වහන්සේ කිව්වා වගේ මේ සංඥාවල් දැනෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ?
ඔව් ඔව්.
උදාහරණයක් විදිහට සමහරක් විට අපි සංඥා දක්ින්නේ දැන් මම දක්ින්නේ බාහිර දේවල් දෙකකින් එතන මම හිටියා වගේ ඒ සතෙක් මම දැක්කොත් ඒ සතා මේ මම තමයි හිටියා වගේ දකින්නේ ඒකද ස්වාමීන් වහන්සේ අපි යන්තම් සුළුෙන් මේ වගේ දේවල් අත්විඳිනවාද?
ඔව් දැන් හිතන්න දැන් අපිට බයක් ඇති වෙනකොට එතන මමෙක් පහළ වෙනවා ඉතින්. ඒ කියන්නේ අපි කෙනෙක් හදාගෙන සතුපේ දැන් මෙතන ඉන්නේ සර්පෙක් කියලා ඉතින් මම මේ සර්පයාට බය වෙලා මම උඩ පැනලා එහෙම දඟලන්න ගියාම ඉතින් මම එතන කෙනෙක් හදලා තමයි ඉන්නේ. පුද්දල භාවයක් හදාගෙන තමයි ඉන්නේ.
ඒ සර්පයා මම නම් ස්වාමී. ඒක බාහිර දෙයක් නෙවෙයි ස්වාමී. ඒක නිකන් හරියට ඒ මම එතන හිටියා වගේ.
ආ. නෑ එහෙම නම් ඉතින් අවශ්‍ය නැහැ. නෑ එහෙම නම් ඉතින් අවශ්‍ය නැහැ. ඉතින් ඒ කියන්නේ අපි එහෙම පටලෝ ගන්න අවශ්‍ය නැහැ. දැන් මම කවුරු හරි කෙනෙක් දකිනවා. ඒ දකින කෙනා මම කරගන්න අවශ්‍ය නැහැ ඉතින්. එයා දැනට ඉතින් සරලව තේරුම් ගන්න පුළුවන්. එයා ඉන්න බාහිර කෙනෙක්. එයා ඇවිල්ලා මගේ දරුවා. එය දරුවව දකින්න මම ඉතින් දැනට මගේ අම්මා මේ ඇයිලා අම්මා නැත්නම් මේ තාත්තා මම දැන් ප්ලේ කරන්නේ තාත්තගේ රෝල් එක අම්මගේ රෝල් එක මෙතන ඉස්සරහා ඉන්නේ මගේ දරුවා. හරි අපිට එහෙම නිකන් අර සාමාන්‍ය සරල මට්ටම තියාගන්න පුළුවන්. ඒ නිසා මේ දැන් අපි ව්‍යවහාර කරද්දී බුදුරජාන් වහන්සේ එකක් දේශනා කරනවා. ඒ කියන්නේ මේ සම්මුතිය අපි ඉක්මවා යන්නේ නැහැ ව්‍යවහාර කරද්දී. දැන් අතීතයේ හිටියා කියන අතීතයේ හිටියා කියලා කියනවා වර්තමානයේ ඉන්නවා කියලා කියනවා අනාගතේ ඉඳීවි කියලා කියනවා. ඉතින් අපිට එතකොට මේ අතීත කාලය වර්තමාන කාලය අනාගත කාලය පටලවා ගන්න නැතිව අපි මේ භාෂාව ව්‍යවහාර කරනවා. භාෂාව හසුරවනවා. එතකොට තමයි අපි ඕනෝන් අතර මේ sannivedanayak සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ භාෂාවට ගරු කළා, ව්‍යාකරණයට ගරු කළා, සංනිවේදනයේ පිණිස පාවිච්චි කරනවා කියන එකේ වරදක් නැහැ. හැබැයි මේක හුදෙක් භාෂාවක් පමණයි. මේ සංනිවේදන සඳහා පාවිච්චි කරන උපකරණයක් පමණයි කියන තැන හොඳට අවබෝධ කරගෙන ඉන්නවා නම් මේක හැබැයි ලොකුවට ග්‍රහණය කරගන්න යන්නෙත් නැහැ. එහෙමයි
ස්වාමීන්
වහන්සේ.
එක කාලෙකදී මම අර පොඩි සයිකෝසිස් එකක් වගේ අත්දැකින් දැනේ ස්වාමීන් වහන්ස. එතකොට දැන් මේ ගැටලුව මට කිව්වේ දැන් අපි තුනකට විතර කලින්. හැබැයි ඒකට මට උත්තරේ ඊට පස්සේ හම්බ වුණා. අපි හිතන අපහසුත් කිව්වොත් හොඳයි කියලා. එතකොට ස්වාමීන් වහන්ස ඒ කව හරිම අර එනර්ජටික් හරිම පිළිවෙලයි හිතුනේ ස්වාමීන් වහන්ස. එතකොට දැන් මට හිතෙනවා දැන් මේ මේ දවස්වල මට ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මම කරන්නේ සමහරක් දේවල් මම කරනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් මම ෆයින් යන්නේ හැම වෙලාවෙම කම්මැලි ඉන්නේ. දැන් මට හිතා ගන්නවත් බැහැ මම වැඩට ෆයින් ගියා ස්වාමීන් වහන්සේ. කිලෝමීටර් 3ක් විතර ෆයින් ගිහිල්ලා ෆයින් ආවා.
ඔව්.
එතකොට මට කිසිම වෙහෙසක් දැනෙන්නේ නැහැ හරියට මේ හරියට දැනෙන්නේ ස්වාමීන් වහන්සේ කවුරු හරි පිටිපස්සේ ඉඳලා මේ මාව තල්ලු කරනවා.
ඔව්.
ඒ වගේ තමයි දැනුනේ ගිහිල්ලා වැඩ කරා මට කකුලේ අමාරුවක්වත් මුකුත්ම වෙහෙසක් නැහැ. ඒ වගේ සමහරක් වෙලාවට මම අතින් දෙවි හොදන්නේ එහෙමත් කම්මැලි ස්වාමීන් වහන්සේ. ඒ ඔක්කොම මම කරනවා ඒක කරන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. තව ඒ මගේ ජීවන රටාවේ ලොකු වෙනසක් මම අත්විඳිනවා ස්වාමීන් වහන්සේ. ඒක මේ ඒක හරියට පොසිටිව් ෆැක්ටර් තියෙන කියලා මට හිතෙනවා.
ඔව්. දැන් සමාධි වල එහෙම ලොකු වෙලාවක් ඉන්නවද?
ඔය කියන සිද්ද වෙන්න කලින් මම සක්මන් භාවනාව ගොඩක් කළා ස්වාමීනි. මම ඉන්ද්‍රිය භාවනාව දැන් කරන්නේ නැහැ නිසා.
හරි. ඔව්. සක්මනේදී මොකද වෙන්නේ?
ඒක මම කරේ මේ කඩුවෙලදී.
හරි.
එතකොට ඒ සක්මනේදී ඒ විදිහට මට දැනුණා. ඉතින් සැබෑවට විතර මම කරන්නේ නැති මං හිතන්නේ. නැත්තම් ගෙදරදි කරන්නේත් නැහැ ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඒ වෙලේ මට හිතුණා මට ෆයින් යන්න දැන් පුළුවන් ඇති වැඩිට කියලා මම ගියා.
ඔව්.
එපහු වෙනිදා.
ඔව්.
ඊපස්සේ දවස් කීයක්ම ගියා ස්වාමීන් වහන්සේ?
හරි. නෑ, ඒ කියන්නේ දැන් ඔය කලින් වෙච්ච සිද්ධියක් කියන්නේ නේද?
දැන් සතිය දෙකකට විතර කලින් දැන්ුණත් මට යන්න පුළුවන්
හැබැයි. ඔව්. නෑ, ඒක නෑ, ඉතින් දෙයක් නැහැ. මේ කියන්නේ අපි අර හයිපර් ඇක්ටිව් වෙලා නෙමෙයි, ඉතින් අපිට ඕනයි යන්න පුළුවන්. මේ වගේ ඉතින් මෙව කරගන්න පුළුවන් ඉතින්. අර එතන තියෙන අපි නිකන් අර අපි නිකන් මෙහෙවනවා වගේ තත්වයකට යා යුතු නැහැ. ඉතින් තමයි ඉතින් මේ පරිසං වෙන තියෙන්නේ මෙතන මේ 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 එහෙම නිකන් අන්කන්ට්‍රෝල් විදිහටද මේක සිද්ධ වෙන්නේ, මගේ පාලනයෙන් තොරවද මේ සිද්ධ වෙන්නේ, එහෙම නැත්නම් මට ඕන්ලාක මේක නතර කරන්න පුළුවන්ද? මොම මේ ව්‍යායාමයේ පිණිසද ඇවිදින්නේ, නැත්නම් නිකන් මේ මම නිකන් පිස්සුවෙන් වගේද ඇවිදින්නේ?
හැබැයි ස්වාමීන් වහන්සේ තව ගොඩක් දුර ගියා නම් හිම බියොන්ඩ් මයි කන්ට්‍රෝල් වගේ මට තේරෙනවා ඒ කියලා. ඒක මගේ පාලනයෙන් තොර වෙන්න තිබුණ තවත් දුර ගියා නම්.
ආහ් ආහ්. එතෙන්ද ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ වෙද්දී මේක භවනාවමේ කියලා කියන්නත් බෑ. ඒ කියන්නේ අපි අපේ සීමාව දැනගන්න ඕනේ. මානසික සීමාව වෙන්න පුළුවන්, කයේ සීමාව වෙන්න පුළුවන්. ඉතින් සීමා දැනගෙන කටයුතු කිරීම වඩා උචිතයි. භාවනා කරන්න ගියා වුණත් අපි ඕන්ට වඩා අපි වෙහෙසවන්න ගියොත්, මනස වෙහෙසවන්න ගියොත්, එහෙම නැත්නම් අපි ඒ අවශ්‍ය ප්‍රමාණයට විවේකය ලබා දුන්නේ නැත්නම් එතකොට ඉතින් අන්බැලන්ස් වෙනවා. තනිකරම මේ සමබරතාවය බිඳෙන්න පුළුවන්. ඒ නිසා උදාහරණයක් වශයෙන් ඔය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ මහත් ලස්සනට කියනවා, දැන් ආනාපාන සතියක් එහෙම වඩන යෝගාවචරේ කඩුතරමින් පය පහක් හයක් නිදා ගන්නවා. මොකද එයාට ඒ මානසික විවේකය අවශ්‍යයි. හැබැයි අපි ඕන්ට වඩා මේක කරන්න ගිහිල්ලා පටලව ගත්තොත් එහෙම යාට නිින්ද යන්නේත් නෑ, රෑ දිස්සෙත් නැගිටගෙන ඉන්නවා. එතකොට ඉතින් ඔන්න අවුල් වෙනවා. ඒ නිසා මේක හරිය නිකන් බෙහෙතක් පාවිච්චි කරනවා වගේ තමයි අපි කරන වැඩේ කරන්න තියෙන්නේ. ඒ බෙහෙතේ මාත්‍රාව දැනගෙන අපි පාවිච්චි කරන්නයි තියෙන්නේ.
එහෙනම් වෙහෙසතර බා නෑ, කලින් වගේ නිින්ද නැති කිසිම දෙයක් නෑ. මං හරි සැහැල්ලුවෙන් ඉන්නවා ස්වාමීන් වහන්සේ.
හොඳයි හොඳයි.
හැබැයි ඒ
සක්මන කරාට පස්සේ තමයි මම හිතන්නේ සක්මනත් සැහැල්ලුවෙන් කරන්න. ඒ සක්මන කරද්දී
ඔව්. ඔන්න තමයි
හරි. නෑ එහෙමනම් නැහැ. සක්මනක් කරන්න ඒක වරදක් නැහැ. සක්මන ටිකක් සැහැල්ලුවෙන්, කය සැහැල්ලුවෙන් ඇවිද්දවන්න ඕනේ නම් ටිකක් වෙලා ගියාට පස්සේ හිත දිහා බලන්න. හිතේ මොනවද දැන් එන්නේ? හිතේ සිතුවිලි කොහොමද පහළ වෙන්නේ? ඒවට මම පැටලෙනවද? ඒවට මම වටනකම් දෙනවද? එහෙම නැත්නම් ඒවා සිතුවිලි මාත්‍රෙන් හඳුන ගන්න පුළුවන්ද?
හරි.
එහෙනම් කමක් නැහැ. එහෙනම් ඉතින් ගැටලුවක් නැහැ. ඒ මනසේ තියෙන ඒ විවේක ස්වභාවය, නොපැටලිච්ච ස්වභාවය, සිතුවිලි වලින් තොර ස්වභාවය, සංඥා වලින් නිදහස් වෙච්ච ස්වභාවය තුල හොඳට සැහැල්ලුවෙන් ඉන්න. ඒක
පිටුමාකාර සැහැල්ලුවක් වෙනවා. හරියට සැහැල්ලුවක් වෙනවා. මගේ කයත් නිකන් උඩ
සැහැල්ලු. ඒක ගැටලුවක් නැහැ. අනිවාර්යෙන්. ඒක
අර රෝහන්සේ කිව්වා වගේ මගේ මම කරනවා නෙමෙයි වගේ සත්‍යයකට ආවස්සන.
පත්ත. හොඳයි. මේක පොඩ පොඩ මුරුදු කරන්න.
හරි ගියා. එකපාරටම මම වැඩට ගිහිල්ලා මම වැඩ ටික ඔක්කොම කළා. මට මහන්සි දැනුනේ නැහැ.
ඔව්.
ඒනට ඒ වෙහසක් නුකුත් දැනුනේ නැහැ. මම ඔක්කොම කරගන්න මට පුළුවන් වුණා.
හරි. වරදක් නැහැ.
ඒ සත්‍ය දිගට ගියේ නැහැ ස්වාමී.
ආ. ඒක නැවත හිමීට ගන්න. ඒ කියන්නේ හිමීට ඔය මනසේ විවේකය ඇති කර ගන්න. ඕනනම් මනස දිහායි චුට්ටක් බලන්න, සිතුවිලි වලට එන්න දෙන්න. හැබැයි පැටලෙන්නේ නැතුව ඉන්න. එතකොට ඒගොල්ලෝ යාවි. ඊට පස්සේ ආයෙත් අර සිතුවිලි අතර පරතරයක් ඇති වෙවි. නැවතත් ඒ මනස සිතුවිලි වලින් තොර ස්වභාවයක්, සංඥා වල පැටලිච්ච නැති ස්වභාවයක් නැවතත් අත්දකින්න පුළුවන් වෙවි. එතකොට ඔන්න ඒ තුල සැහැල්ලුවෙන් ඉන්න. ඒ විදිහට ඒ තමන්ගේ ඒ සැහැල්ලු ගතිය නිකන් මේ හුරු කරගන්න දැන්. නැවත නැවත එතනට යනවා. ගිහිල්ලා නිකන් පාඩුවේ ඉන්නවා එතනට. නඟලන්න යන්නේ නැහැ. වෙන දේවල් හිතන්න යන්නේ නැහැ. සැක කරන්න යන්නේ නැහැ. පටලෝ ගන්න යන්නේ නැහැ. එතනලා බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා.
එහෙම කිසිම දෙයක් නැහැ
ස්වාමී. ඔව් ඔව් අනිවාර්යෙන්ම.
එහෙම කිසිම සංස්කරණයක්
එහෙම ලොකු වෙන්නේ නැහැ. නැහැ. අනහරි. ඔව්.
එක්කම්ම සංකල්පනාවක් හැම තිස්සෙම හිතේ වැඩ කරනවා.
ආහ්. ඒ
අරෙන්ද වෙන දෙයක් හිතේ සංස්කරණයක් එන්නේ නැහැ.
හොඳයි.
අනිත් ස්වාමීන් වහන්සේ මම සාමාන්‍යයෙන්ම ලෝභ කෙනෙක් නෙවෙයි. සාමාන්‍යයෙන් එහෙම දේවල් දෙන්න කැමති කෙනෙක්. හැබැයි දැන් මම දෙයක් දෙන්න කලින් දෙපාරක් හිතන ගතියක් මට දැනෙනවා. මම හිතනවා මම ඒක මේ ලෝභ සිතක් මට පහරිනවා. එහෙම කියලා.
ඒක බලන්න තමන්ම බලන්න මේ කියන්නේ දැන් ඉස්සර කාලේ නිකන් අපේ තිබිච්චේ පුරුද්දකට ඔහෙ දුන්නා වෙන්නත් පුළුවන්. දැන් පොඩ්ඩක් ඉතින් ඒක එහෙම්මම නොවි ඇත්ත වශයෙන්ම මේක දෙන එක ප්‍රයෝජනවත්ද, මේක ලබන කෙනා මේකින් ප්‍රයෝජන ගනීද චුට් කියලා චුට්ටක් බලනවා වෙන්න පුළුවන් ඉතින්. ඒක තනිකරම මේ කෙලෙස් පරිත වීම නිසා, ලෝභ පරිත වීම නිසා වෙන දෙයක්ද, එහෙම නැත්නම් ඔහෙ හැඟුම් බරව දීලා දානවා කියන එකෙන් අයින් වෙලා පොඩ්ඩක් නිකන් ප්‍රයෝජනේ සලකලා දෙන ගතියකට ලක් වෙලාද? එහෙම අපි තුල වෙනසක් වෙලාද කියලා බලන්න.
එතන ලෝභ සිතිවිල්ලක් අල්ලන්න අමාරුයි ස්වාමීන් වහන්සේ.
හරි
දෙන්න හිතෙන්නේ නැහැ කියලා හිතනවා. ඇඳුමක් හරි මොහක් කරන දෙයක්.
ඔව්. දැන් ඉතින් මෙහෙමයි. සමහර ලාවට ඉතින් අපි මේ ඉස්සර ඉතින් ඔහෙ දුන්න වෙන්න පුළුවන්. දැන් චෙක් කරලා බලනවා මෙයාට මේක ප්‍රයෝජනවත් වෙයිද? මේ ඇඳුම මෙයා අඳීද? මෙයාට ඇත්තටම ඇඳුම් නැද්ද කියලා ඉතින් ප්‍රයෝජනේ සලකලා තමයි දෙන්නේ. එහෙම වෙන්න පුළුවන්.
එහෙමයි
ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. හොඳයි
තිරුවන් ඊළඟ දහම් ගැටලුව යෝෂිවන්නී ආරච්චි ඉදිරිපත් කරන්න
පුළුවන්. තිරුවන්
සරණයි ගරු
ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අද දේශනාවේ ප්‍රකාශ කළ විඥාණය මායාකාරයේ හා සමානයි කියලා ස්වාමීන් වහන්සේ.
ඔව්.
දැන් මායාකාරයෙන් කරන්නේ අපිට මවාපෑමක් නේ, නැති දෙයක් ඇති විදිහට පෙන්වන් කිරීමක් නේ.
ඔව්.
දැන් එතකොට මේ දැන් මොකද්ද මෙතන විඥාණය අපිට මවල පෙන්වන්නේ ස්වාමීන් වහන්සේ?
ඔය ඒක තව ටිකක් එහාට විස්තර වෙන්න ඕනේ. මම එච්චර දුරට අද ගියේ නැහැ. දැන් ඕක විස්තර වෙන්නේ දැන් අපේ හිත ඔය කැලිටි ටික ඔක්කොම මූට්ටු කරලා තමයි මේ මවල දාන්නේ. එයා තනියෙන්ම කරන වැඩක් නෙමෙයි. රූප ටිකිනුත් යම්සි සංස්කරණයක් කරගන්නවා, වේදනා ටිකිනුත් සංස්කරණයක් කරගන්නවා, සංඥා ටිකිනුත් සංස්කරණයක් කරගන්නවා, හිතේ පහළ වෙන චේතනාවලුත් සංස්කරණයක් කරගන්නවා. ඔය ඔක්කොම සංස්කරණ ටික කළා තමයි මෙතන නැති දෙයක් තියනවා වගේ පෙන්වන්නේ. ඒතකොට විඥාණය විතරක් තනියෙන්ම කරන එකක් නෙමෙයි. එයා තමයි ප්‍රධාන මවාපෑම් කරුවා, නැත්නම් විඥාකාරයා. හැබැයි එයා උපයෝගී කරගන්නවා මේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය. ඒවා මත ලොකු ලොකු සංස්කරණ කළා, මවාපෑම් කළා. එතනින් තමයි කෙනෙක් වශයෙන්, පුජ්‍යලයක් වශයෙන්, සත්වයක් වශයෙන්, මමෙක් වශයෙන්, දෙයක් වශයෙන් හදලා දෙන්නේ. එතකොට අර මේ මේක ටිකක් මේ වෙන්වෙන් වශයෙන් බලන්න බලන්න අර අර මුලාව ටික ටික දැන් අඩු වෙනවා. රූපයෙන් හදලා යා කෑලි ගන්න ගතිය, වේදනාවෙන් සපෝට් එක ගන්න ගතිය, සංඥාවෙන් ඒ සඳහා ගන්න අනුග්‍රහය, සංස්කාර වලින් ගන්න අනුග්‍රහය පොඩ පොඩ අඩු වෙන තමයි මේක ලිහෙන්න ගන්න. එතකොට දැන් එයාට කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් ලොකුවට හදන්න බෑ. නිකන් අර අර මට්ටමේම දැන් නිකන් නතර වෙලා වගේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලි.
හොඳයි.
සංස්කාර සංස්කාර ස්කන්ධය ගැනම තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් මේ සංකත දේවල්නේ අපි අභිසංස්කරණය කරන්නේ.
හරි.
ඒකට හේතුව ස්වාමීන් වහන්සේ තණ්හාවයි අවිද්‍යාවයි දෙකමද ස්වාමීන් වහන්සේ? මේ දෙක නිසාද අපි සංස්කරණය එකක් උඩ එකක් කරගෙන යන්නේ? දැන් අර කෙහෙල් පට ලිහනකොට මුකුත් නැතුව වගේ මෙහෙම මේවා එකට එක එකතු වෙන්නේ, අපි ඒක උඩම තවත් සංස්කරණය කරන්නේ මේවා නැති වෙලා යනවා කියලා පේන්නේ නැති නිසාද?
ඔව් එහෙම කියන්න පුළුවන්. අවිද්‍යාව නිසාමයි සංස්කරණය කරන්නේ. විචාපච්ච
සංහවත
එතන තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ තුලින් يعني ඉස්සරහට යනකොට යම්සි වින්දනයක් ඇති වෙනවා, සතුටක් ඇති වෙනවා, ඒකට අපි ඇලෙනවා, ආසාවක් ඇති වෙනවා, තව තව සංස්කරණ කරනවා. ඒතර අවිද්‍යාව කොහොමද ඉතින් තණ්හාවේ කරට අත දාගෙන යන ගතියක් තියෙනවා. හැබැයි මූලික වශයෙන් අවිද්‍යාව තමයි තියෙන්නේ.
හොඳයි. තව එක ප්‍රශ්නයක් තියෙනවා ප්‍රායෝගික ජීවිතයේ සම්බන්ධයෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ.
ඔව් ඔව්.
දැන් ස්වාමීන් වහන්සේ මම රැකියා කරන ස්ථානයේ මේ අලුතෙන් එන අය පුහුණු කරනවා.
හරි.
ඒක කොටසක් මගේ මේ රැකියාවේ. ඉතින් සමහර දවස්වලට මට කැමති නෑ දැන් මේ අලුත් අය හැමතිස්සම කතා බහ කරලා ඒක මම වැඩි කතා කරන්න කැමති කෙනෙක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඒ වෙලාවට අර කරුණා චිත්තය ඉස්සරහට තියාගෙන තමයි මේ ගොල්ලන් උගන්වන්නේ.
හරි.
ඉතින් දැන් මෙහෙම උගන්වනකොට කාලයක් ඉගෙනුවාට පස්සේ තේරෙනවා දැන් මෙහෙම අර මම උවමනාවෙන් කරුණාව හිතේ තියාගෙන උගන්වපු කට්ටිය ගෙන් මම මොකක් හරි උදව්වක් පස්සේ ඉල්ලුවොත් ඒගොල්ලෝ කොහොම වැඩ දාලා මට අර උදව් කරලා දෙනවා.
හරි.
හැබැයි අනිත් අයට වඩා වෙනස් මේගොල්ලෝ. ඉතින් මට දැන් හිතෙන්නේ මම මෙහෙම දැන් මෙහෙම දැන එහෙම වෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙම දැනගෙන මම ඒගොල්ලන්ගෙන් නැවත නැවත උදව් ඉල්ලන එක ප්‍රශ්නයක හරි නෑ වගේ දැනෙනවා. එහෙම
එහෙම නම් දෙයක් නෑ. ඉතින් ඒ කියන්නේ දැන් අපිට යම්සි උමනාවක් තියනවා නම් නිහතමානීව ඒක ඉතින් අපි විශ්වාස කරන අපිට උදව් කරයි කියලා හිතෙන කෙනෙක් ගාවට නේ ඉතින් අපි කොහොමත් යන්නේ. ඉතින් යාට ගිහිල්ලා අපි මේක කීම තුළ එහෙම ඉතින් ගැටලුවක් නෑ. ඉතින් මොකද අපිට අද හැමදේම නැහැ. අපි ගාවත් හැම කුසලතාවයම නැහැ. සමහර විට අනිත් කෙනෙක්ගේ උදව් අපිට උමනා වෙනවා. එතකොට ඉතින් අපි ඒක ගිහිල්ලා කියන එකත් එතනත් නිහතමානීත්වයක් තියෙනවා. ඒකේ වරදක් නම් නැහැ කියලා තමයි මට හිතෙන්නේ. අපි අර උදව් බලාගෙන මේ කටයුතු කළා කියන එක නෙමෙයි මෙතන. ඒ කියන්නේ අපිට ඕනම් පුළුවන් පස්සේ මෙයාගෙන් මට ලොකු ප්‍රයෝජනයක් ලැබෙවි. ඒ හින්දා දැන් මම මෙයාට හොඳට උගන්වන්න ඕනේ කියලා එතන තියෙනවා නිකන් අල්ටීරිය මොටිව් එක. එහෙම ඉතින් තේරුමක් නැහැ. ඒ වෙනුවට නිකන් මම නිකන් මගේ රැකියාව වශයෙන් මගේ ඩියුටි එක වශයෙන් මම මේ හැමෝටම ඉතින් හොඳට උගන්වනවා. හැබැයි ඉතින් සමහර විට මේ අතරින් මට තේරෙනවා මෙන්න මෙයා යම්සි කරුණාවන්ත බවක් මෙයාගේ විශේෂයෙන් තියෙනවා, නැත්තම් කරුණ තේරුම් ගන්න ගතියක් තියෙනවා කියලා. ඉතින් මට තේරුණාට පස්සේ හිතන්නේ මට වෙන අවස්ථාවකදී ප්‍රයෝජනයක් තියෙනවා නම්, මට උමනාවක් තියෙනවා නම්, එතකොට ඉතින් මම තේරුම් ගත්ත විශ්වාසවන්ත කෙනෙක්ට ගිහිල්ලා ඒක කියනවා. ඒක ඉතින් වරදක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහරවිට මම හිතනවා වැඩි වෙන්න
තිබුණා. මොකද ඒ කියන්නේ දැන් අපිත් එකාතකින් අවස්ථාවක් නෙදෙන්නේ. දැන් අපිත් යමක් කළා තවත් කෙනෙක් අපිට උදව් කරද්දී එතකොට එයාගලන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒකත් ඒගොල්ලොත් පිනක් කරගන්නවා. ඒක ඉතින් වරදක් නැහැ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහෝම පිංකම් වහන්සේට දරුවන් සන්නයි.
හොඳයි හොඳයි.
ඊළඟ දහම් ගැටලුව තුල්ලියට ඉදිරිපත් කරන්න පුළුවන්.
දරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ඇහෙනවද?
ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ.
ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ මේ මට මගේ භාවනාව සම්බන්ධයෙන් තමයි ස්වාමීන් වහන්සේට මගේ භාවනාව දැනුම් දීලා ඒකට කරනවා හරිද කියලා මට දැනගන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම දැන් ස්වාමීන් වහන්සේ මගේ පරයන්ක භාවනාව හැටියට කරන්නේ පිම්බීම හැකිලීම.
හරි.
ඇහෙනවා නේද ස්වාමීන් වහන්සේ?
ඇහෙනවා ඇහෙනවා.
පිම්බීම හැකිලීම. එතකොට දැන් මම දැන් කාලයක් තිස්සේ අවුරුදු දෙකක් විතර තිස්සේ පිම්බීම හැකිලීම තමයි කරන්නේ. වරින් වර මම ස්වාමීන් වහන්සේට මගේ තත්ත්වයක් දැනුම් දුන්නා. එතකොට ස්වාමීන් වහන්සේ මම මට ඒක සියුම්ව දැනෙනවා මිසක් දැන් ඉතනින් එහාට මගේ වෙනසක් මොකුත්ම නැහැ ස්වාමීන් වහන්සේ.
කියන්නේ
මට පිම්බෙනවා හැකිලෙනවා කියන එක හරි නිකන් කොයි වෙලෙත් හරි සියුම් විදියට තමයි ඒක කොයි වෙලෙකවත් ගොරහැඩි විදියකට දැනෙන්නේ නැහැ. සියුම් විදියට දැනෙනවා. ඒ දිහා මම සිත යොමු කරගෙන ඉන්නවා. එච්චරම තමයි සාමාන්‍යයෙන් එක දිගට මම පැයක් භාවනා කරනවා. පැයක් වෙන්න දවසට තුන් පාරක් විතර මම පරයන්ක කරනවා.
හරි.
නමුත් වාඩි වෙන හැම වෙලෙකම පටන් ගන්නකොටත් ලොකු මේ ගොරහැඩි බවක් නැහැ. සාමාන්‍ය තත්ත්වෙන් තියෙන්නේ. ඊට පස්සේ චුට්ට වෙලාවකින් ඒක සියුම් වෙලා තියෙනවා.
හරි.
එච්චරම ඒ ප්‍රමාණය තමයි මම දැන් කාලය තිස්සේම ඉන්නේ.
හරි.
අනිත් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම සක්මන කරනවා දවසට පැයක්. මම සක්මන් කරද්දී මම මේ ආකාරයට තමයි දැන් සක්මන මුලදි මම සක්මන් කරේ නැහැ වැඩි. ඒතකොට ස්වාමීන් වහන්සේ මට අවවාද කරා සක්මන ටිකක් වැඩි කරන්න කියලා.
හරි.
එතකොට මම දැන් සක්මන පැයක් කරනවා. සක්මන් කරන වෙලාවට ස්වාමීන් වහන්සේ මම මුලින් පටන් ගන්නේ මගේ পায় උස්සනවා ගෙනියනවා පියනවා තද කරනවා කියන එක හිතේ අරමුණු කරගෙන මම සක්මන් කරනවා ටික වෙලාවක්.
ඔව්.
එතකොට මම හිතන්නේ ඒක එහෙම ටික වෙලාවක් සක්මන් කරලා ඊළඟට මම මේ දිගට මේකම ඉන්නේ නැහැ. උස්සනවා ගෙනියනවා තියනවා තද කරනවා කියන එක තුන් හතර පාරක් එහාට මෙහාට සක්මන කරලා ඊළඟට මම කකුලේ ස්පර්ශය විතරක් බලනවා. ස්පර්ශ වෙනකොට විඳීමක් ඇති වෙනවා, උස්සනකොට විඳීම නැති වෙනවා, ආය ස්පර්ශ වෙනකොට විඳිනවා, උස්සනකොට නැති වෙනවා. එතකොට හට ගැනීම මේ විඳීමේ හට ගැනීමයි විඳීමේ උදය වැය කියන එක හිතේ අරමුණු කරගෙන තමයි මගේ සක්මන සිද්ධ වෙන්නේ.
හරි.
ඒක මේ වේදනානුපස්සනාව කියලා මම හිතනවා.
හරි.
එතෙන් සිද්ධ වෙන්නේ වේදනානුපස්සනාව කියන එක මගේ හිතේ තියෙනවා එක.
හරි.
ඒ කියන්නේ විඳීම හට ගන්නවා, විඳීම නැති වෙනවා, එච්චරයි.
හරි.
ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ විදිහට ටික වෙලාවක් සක්මන් කරලා ඊළඟට මම බලනවා මගේ සිත. ඒ කියන්නේ මට අරහෙන් මෙහෙන් සද්ද ඇහෙනකොට සද්ද ඇහුණා නැති වුණා. මගේ සිත ආපහු කකුලට ආවා. ඊට පස්සේ දකුණු කකුලෙන් වම් කකුලට සිත ගියා. ඒ වගේ සිත එහෙට මෙහෙට වෙනස් වෙන එක ගැන අවධානය මට ඇති වෙනවා.
හරි. එතෙන්දී ඕනනම්
ඔව්
චිත්තානුපස්සනාවේදී ඊටත් වඩා නිකන් හිතට කැමති දෙයක් හිතන්න දෙන ගතියක් තියෙනවා. එයාට ඕන නම් අතීතය ගැන කල්පනා කරන්න දෙනවා, අනාගතය ගැන කල්පනා කරන්න දෙනවා. හැබැයි අපි හොඳට ඇහැ ගහගෙන ඉන්නේ. දැන් මේ හරහා රාග සිතක්ද ඇති වෙන්නේ, ද්වේෂ සිතක්ද ඇති වෙන්නේ, මොන සංඥාද ඇසුරු කරන්නේ කියලා පොඩ්ඩක් අර ඇහැ ගහගෙන ඉන්න ගතියක් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් යන ක්‍රමේ වැරදක් නැහැ. ඒ කියන්නේ
ඒකට දැන් මං ඒ විදිහට ටිකක් සක්මන් කරලා ඒ දැන් එකම සක්මනේ තමයි මේ වෙනස්කම් ටික මම දකින්නේ. දැන් ඊළඟ චිත්තානුපස්සන ඊළඟට මම ස්කන්ධයන් දිහා මට බලනවා. මම බලනවා මට සංඥා ස්කන්ධය කකුලේ කියන්නේ පොළවේ තියෙන දේ මට කකුලට සංඥාව දැනෙනවා සීතලද රස්නේද මේ පොළව නේද ටයර් පොළව නේද කියන සංඥාව ඊළඟට ඒකෙන් ඇති වෙන විඳීම ඊළඟට මට
එතෙන්දී නම් මට හිතෙනවා මෙතෙන්දී ආයෙත් අපි සම්මුතියට යන්න අවශ්‍ය නැහැ. يعني ටයිල් පොලව කියන තැනට ආයෙ මම ගියොත් එතෙන්දී ආයෙත් මම අර සම්මුති මට්ටමට නෙන්නේ.
ආ
ඒ කියන්නේ ඊට වඩා හොඳයි කෙලින්ම ඔය තද ගතිය, රළු ගතිය, උණුසුම, සිසිලස ඔය කියන ඒක ධාතු ක්‍රියාකාරීත්ව මට්ටමෙම දැකීමේදී අපි අර නම් මතක් කළා දීමක් නැහැ. අපි මේ විඳීමට විතරයි මුල් තැන දෙන්නේ. ආයි හිතේ සංඥා ගැනීමක් නම් මතක් කිරීමක් මේක ටයිල් පොළවය මේක පැදුරය මේක පාපිස්සය කියලා එහෙම නම් දා ගැනීමක් නැහැ. නම් වලට ඔක්කොම යන්න අතරලා හිත තවදුරටත් සරල කරගෙන හැබැයි දැනීම මාත්‍රයක් තියෙනවා. රළු ගතිය දැනෙනවා, මුරුදු ගතියක් දැනෙනවා, තද ගතියක් දැනෙනවා. ඒකේ නම් ටිකවත් මට අවශ්‍ය නැහැ. හැබැයි ඒකේ වෙනස්කම් මට තේරෙනවා. ඒක හටගන්න හැටි තේරෙනවා, ඒක වෙනස් වෙන හැටි තේරෙනවා, නැති වෙලා යන හැටි තේරෙනවා. ඒ විදිහට අනේක තවත් සූක්ෂමයි. එහින්දා ස්කන්ධයන් වලට දැම්ම එනවට වඩා මං හිතනවා අර රූපස්කන්ධයෙන්මත් සෑහෙන තව ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඒ කියන්නේ රූපස්කන්ධේ දැන් අපි හඳුනගෙන තියෙනවානේ ධාතු ස්වභාවයන්, ඒ ධාතු ක්‍රියාකාරීත්වය. එතකොට ඒ ධාතු දැන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒක කොහොමද මේ හැසිරෙන්නේ කියලා ඒක ටිකක් සියුම් අධ්‍යයනය කරන්න. එතනදි රූපස්කන්ධය තමයි අපි මේ අධ්‍යයනය කරන්නේ. රූපස්කන්ධේම තව ටිකක් සූක්ෂමව දකින්න. මේගොල්ලෝ ඇති වෙන හැටි, වෙනස් වෙන හැටි, නැති වෙන හැටි. ඒ ටික මම තව ටිකක් ගැඹුරට දකින්න.
නේද? දැන් අර මම කලින් කියපු විදිහට මට ස්පර්ශ වෙනකොට ඒක විඳිනවා, ඒක මගේ
ස්පර්ශය. එහෙම හිතන්න යන්න එපා. ඒ වෙනුවට මේ රූප ටිකම තව ටිකක් දැනගනිමින් යන්න. ඉබේටම සමාලාවට ඊළඟට ස්විච් වේවි වේදනාවක. අපි නිකන් බලෙන් වේදනාවට පස්සනාවට දානව වෙනුවට අපි රූපේම හොඳට සියුම්ව දැකගනිමින් යනවා. හැබැයි යම් කාලයකදී සමහර විට මේ ඒ රූපවල වෙන්වෙන් දේවල් මේක පටවිය මේක ආපෝය එහෙම බලන්නේ නැතුව යන නිකන් තේරෙන්න පුළුවන් මේතන තියෙන නිකම් මේ උපේක්ෂා වේදනාවක්. මේ උපේක්ෂා වේදනාවේ හටගැනීමක්, උපේක්ෂා වේදනාවේ නැතිවීමක් කියලා එයා ඒ පැත්තට දැන් හිත විසින්ම යන්න පුළුවන්. ඒක හරි ස්වාභාවිකයි.
ස්වාමීන් වහන්සේ.
ඒක ස්වාභාවිකයි.
නිකම්ම හිතන නෙමෙයි මට ඉබේට මේක ඒ කියන්නේ මේ වේදනාව දැන් කකුල උස්සනකොට වේදනාව නැති වුණා තියෙනකොට වේදනාව ඇති වෙනවා කියන එක මට ඒකම
කමක් නැහැ. ඒක වරදක් නෑ. එතන අර පස්සපච්චා වේදනාව කියන එක නෙවෙයි උත්සාහ කරන්නේ. වරදක් නැහැ. මේ ඒකත් දකිමින් යන්න.
ඒක දැක දැක යනවා. ස්කන්ධ වලට දාන්න එක.
ස්කන්ධ කියලා ආයෙත් නික අර හිත වෙහෙසවල ගන්න යන්න එපා. ඒ වෙනුවට ඒක නැචරලිම හැදෙන්න දෙන්න. ස්වාභාවිකව මේක වර්ධනය වෙන්න දෙන්න. ඒ කියන්නේ අපි දැන් يعني හිතන්න මෙහෙම මම ෂෙඩියුල් එකක් හදාගත්තොත් මම මෙන්න පැයක් කායනුපස්සනා කරනවා, පැයක් වේදනානුපස්සනා කරනවා, පැයක් චිත්තානුපස්සනා කරනවා, පැයක් ධම්මානුපස්සනා කරනවා. එහෙම යන රටාවකට වඩා මම පටන් ගන්නවා කායනුපස්සනාවෙන්. එයා ස්වාභාවිකවම ඔන්න වේදනානුපස්සනා ක්ෂේත්‍රයට යනවා. ඒක ටිකක් කල් කර ඉන්නකොට ස්වාභාවිකවම ඔන්න චිත්තානුපස්සනාවට යනවා. ස්වාභාවිකවම ධම්මානුපස්සනාවට යනවා. ඒ ගමන ස්වාභාවිකයි. ඒ ගමන ප්‍රායෝගිකයි. මගේ මෙහෙවීමකින් නෙමෙයි මම මේ ඔයගලංගු ස්විච් කරන්නේ. අර ඒ ධර්මතා ටික වැඩිමත් එක්ක ඒගොල්ලෝ ඊළඟ ඒ தත්ත්වෙටපත් වෙනවා. එතන සාර්ථකයි. අතන තියෙන්නේ අපි නිකන් මෙහෙवला නිකන් මේ භාවනාව ඕන්ට වඩා හසුරවන්න යෑමක් එතන තියෙන්නේ.
ස්වාමීන් වහන්සේ දැන් මුලින් දැන් මම කියන්නේ වේදනානුපස්සනාව කියලා කියන්නේ මගේ ස්පර්ශය දැනෙන එක නම් මම මෙහෙවලා නෙමෙයි ස්වාමීන් වහන්සේ.
ඒකම ඒක තමයි. ඒක වදන්නේ.
උදේවය කියන්නේ උදේවය කියලා හට ගැනීමයි නැතිවීමයි ගැන මට අවබෝධයෙන් තමයි සක්මන වෙන්නේ.
හරි. ඒක වදන්නේ.
අනේ ස්කන්ධ වලට ගිය එක තමයි මම හිතලා කරේ.
ඔව් ඒක පොඩ්ඩක් දැනට තියන්න. ඒක ඉබේ වෙන්න දෙන්න. එතෙන්ට AB.
ඔව්. එතකොට පරයන්ක කරද්දී ස්වාමීන් වහන්සේ මොකද්ද මම ඒ
සියුම් හොඳයි. ඒ සියුම් මට්ටමට දැනගනිමින් ඉඳද්දී ටිකක් හිත තවත් රිලැක්ස් කරලා සැහැල්ලු කරලා හිත දිහාම බලන්න. දැන් අපි ගොඩනගාගෙන ආවනා ඒකාග්‍රතාවයක් පිම්බීම හැකිලිම හරහා. දැන් ඒ හරහා ඔන්න දැන් පිම්බීම හැකිලිම සියුම් වුණා. ඊට පස්සේ සියුම් භාවය තුළ ඉඳගෙන හිමීට හිත දිහා බලන්න. හිතේ සිතුවිලි තියෙනවද, එනවද, යනවද, සංස්කරණ සිද්ධ වෙනවද දැනගනිමින් සිතුවිලි ආවොත් ඒවා අත්හැරලා දාන්න. ආයෙත් හිත සංසුන් කරගන්න. ලොකු කරන්න දෙයක් නෑ. ඇත්තටම අපිට තියෙන්නේ එන සිතුවිලි වලට එන්න ඉඩ හැරලා ඒවට හැබැයි අනුග්‍රහ කරන්න යන්නෙත් නැතුව, මුලා වෙන්න නැතුව යන්න ඉඩ හරින්නයි තියෙන්නේ. හිත පැත්තත් නිකන් සංසුන් වේවි, හිත පැත්තත් සෑහෙන්න පිරිසුදු වේවි, හිස් වේවි. ඔන්න ඔය ඒ කියන්නේ රූපයක බැඳිච්ච නැති, වේදනාවක බැඳිච්ච නැති, හිතේ පහළ වෙන සිතුවිල්ලක බැඳිච්ච නැති తත්වය දැන් පවත්වගෙන යන්න.
එතකොට දැන් මම අර සියුම්ම දැනෙන එක දිහා අවධානය යොමු කරා හිටියානේ. ඒකට ඒ ගැන අත්හදේ ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ ගැන අවධානය යොමු කරන්නේ නැතුව සිත දිහා බලන්න.
ඒකට මේක මෙතන ලොකු දෙයක් වෙන්නේ නැත්තම් හිත දිහා බලුවට වරදක් නැහැ ඉතින්. මොකද දැන් මේක නිකන් ඔහෙ පවතින තත්ත්වෙටනේ ඇවිල්ලා තියෙන්නේ.
එහෙමයි
සර්. දැන් ඔහෙ සියුම් වෙලා තියෙනවා. ඒකේ ලොකු වේරියේෂන් එකක් නැහැ. දැන් ඔහෙ තියෙනවා.
එහෙමයි.
එතකොට දැන් හිත දිහා බලලා හිතත් ඒ විදිහටම තියෙවි ඉතින්. හැබැයි හිතේත් ලොකු වෙනසක් නැති වෙයි. මහා දේවල් ගාලගෝට්ටියක් හිතේ නැති වෙයි. පොඩි හරි හැලහැප්පීම් හිතේ තියෙනවා නම්, උඩ යට යෑම් තියෙනවා නම් ඒ ටිකත් සමනයටපත් වෙවි ඔය බැලීම හරහා. නැතුව මේක වඩ මේ හිත අවුල් කරන්න නෙමෙයි මේ බලන්නේ. හිතේ කුඩා හෝ උඩ යෑම් යට යෑම් තියෙනවා නම් ඒ ටිකත් සමනයටපත් වීම සඳහා තමයි මේ බලන්නේ. තොර තවත් ඒකාකාරී වීමක් එන්නේ. තවත් අර මධ්‍ය රේඛාවකට කිට්ටු වීමක් තමයි වෙන්නේ. ගැඹුරු මොහොතට යෑමක් යන්නේ. අපි මේ තාම ඉන්නේ හිතන් අපි වෙරළේ ඉන්නේ කියලා. වෙරළේ තමයි ඔක්කොම රළ ගහන්නේ, සද්ද ඇහෙන්නේ, ഘോഷා නැගෙන්නේ. අපි තව තව ගැඹුරට යන්න ගැඹුරට යන්න ශාන්ත වීමක් තියෙනවා. අන්නේ තත්ත්වයට තමයි අපි මේ තව එහාට යන්නේ. එතකොට දැන් ආපහු අපි හිතන්න බැලුවා ඔන්න කය දිහා. එතකොට අර පිම්බීම හැකිලින් හොඳටම සම්මණයටපත් වෙලා මොකක්වත් නොදැනෙන තත්ත්වයටපත් වෙලා තියෙවි. කිසි ගැටලුවක් නැහැ. ඒ තත්ත්වය තුල ඉන්න.
ඒක මම තමයි ගැටලු. මම ඒක ගැටලුවක් කරගෙන තමයි ඉන්නේ. ඒ කියන්නේ සියෝම මෙහා ඒක මුකුත් නැතුව ඉන්නකොට මට මොකක්ද දැන් මට මම නිකන් අර ලොස්ට් වගේ නිකන් දැනෙනවා.
ඔව්.
අර මුකුත් නැහැ වගේ සියෝම් තත්යෙන් දිගටම හැමදාම මේ විදියට නේ ඉන්නේ.
ඔව් ඔව්. ඒක දැන් ඔව් ඒක තමයි මම කිව්වේ. දැන් ඒ තත්ත්වයට ආවට පස්සේ හිමීට හිත දිහත් බලලා හිතේත් මොනවා හරි එනවද යනවද කියලා චුට්ටක් බලලා ඒ වටත් යන්න ඉඩ දීලා ඒවැය මුලාවටපත් නොවි එතන සාමකාමීව ඉන්න. එතකොට කය දිහා බැලීමක් වඩා දැන් තියෙන එක හිත දිහා බැලීමක්. සැහැල්ලුවෙන් හිත දිහා බැලීමක් තියෙන. ඉතකොට කරන්න දෙයක් නැහැ. ආවොත් අතහරින්නයි තියෙන්නේ. මුලා නොවි ඉන්නයි තියෙන්නේ. ඒක හරි.
ඒකේ විදියට එනවා. සක්මන කරද්දී අරකේ මේ වේදනාව, ඒ කියන්නේ පය ස්පර්ශයයි
ඇතිවීම නැතිවීම බලබල සක්මණ සිද්ධ කරනවා. හරි හරි. එහෙමයි
ස්වාමීනි. හොඳයි. 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 දරුවන් සන්නයි. ආකාර ස්වාමීන් වහන්සේ පන්තිචි මහතා නැවත අතෙස්ස වීමක් කර තිබෙනවා කාලයක්.
ඔව් කමක් නැහැ. මොකද දන්නේ බන්දජී මහත්තයා.
වැරදීමක් වෙන්නේ
නැති ස්වාමීන් වහන්සේ මියුට් කරන්නේ නැහැ. හරි. හොඳයි. එහෙමනම් අපි අද ධර්ම දේශනාවත් ඒ වගේම කමඨාන් සාකච්ඡාවත් මෙතනින් සමාප්ත කරමු. අද දවසේත් අපි සියලු දෙනා එකතු වෙලා ධර්ම දේශනාවට අහුන්කම් දුන්නා, සාකච්ඡාවට සහභාගී වුණා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකාසීන් සමග බෙදාගමු. ඒ වගේම අපිත් රැස් කරගත්තා වූ සියලුම කුසල් උතුම් නිවන් සුව පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි එත්තාවතාචාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු කරුණීය පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දෙපා නැමද අප සැමට නමස්කාර කිරීමට අවසරයි සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාති තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහ තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අපි නිදුක් නිරෝගී සුවතාවය ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු
හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි